හොඳයි අපි තථාගතයන් වහන්සේටත් ඒ තථාගතයන් වහන්සේ නිසා බිහි වුණා මේ ධර්ම රත්නයටත් ඒ ධර්ම රත්නය නිසා බිහි වුණා වූ ඒ උතුම් ආර්ය පුද්ගල සංඝ රත්නයටත් নমස්කාර කරනවා නමස්කාර වේවා. හොඳයි අපි අද භාවනාවට දාගන්නේ ආහාර සතර ආහාර කියලා අහලා ඇති. ආහාර හතරක් තියෙනවා. කබලිකාර ආහාරය, පස්ස ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය කියලා ආහාර හතරක්. එතකොට ඊයේ දවසේදී අපි බැලුවා මේ දුක්ඛ ස්කන්ධය මොන ආකාරයටද ඇතිවෙන්නේ. දුක්ඛ ස්කන්ධය මොකක්ද? ජාති, ජරා, ව්‍යාධි, මරණ වශයෙන් අපි බැලුවා. මේ දුක්ඛ ස්කන්ධයේ සමුදය අපි බැලුවා. ඇති වෙන්නේ කොහොමද? නැති වෙන්නේ කොහොමද කියලා සමාධි භාවනා සූත්‍රයට අනුව බැලුවා. ඔගොල්ලෝ බොහෝ කාලයක් භාවිතා කළ යුතු දේ තමයි මේ ඊයේ කරපු භාවනාව. හැමදාම භාවනාව පටන් ගන්න ඕනි මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. මා ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා මම ගමන් කරනවා. තමන් කැමති නම් මේ දෙවිවරුන්ගේ, බ්‍රහ්මයන්ගේ, පෙරහතන් වහන්සේලාගේ මට ආශිර්වාදේ, ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න සතුටු අය. ඒ මුණාම ඒ අයට පුළුවන්කම තියෙනවා ඔයාට උදව් කරන්න. ආරාධනාවක් නැතුව එන්න අමාරුනේ ගෙදරකට කවුරුවත් නේද? අන්න ඒ වගේ තමන් කැමති නම් ආරාධනා කරන්න. ඉතින් මම නම් හැමදාම එහෙම ආරාධනා කරලා තමයි මම කළේ. ඒකේ ප්‍රතිඵල මට ලැබුණා. එතකොට ඒ ආරාධනා කරනකොට ඕගලන්ට පුළුවන් මේ සාම්පති මහා බ්‍රහ්ම මහරහතන් වහන්සේට ආරාධනා කරන්න. ආරාධනා කරාම මේ රහතන් වහන්සේ ඇයි අනිත් රහතන් වහන්සේලා දෙවිවරු උදව් උපකාර කරනවා. ඉතින් මට නම් කියන්න පුළුවන් මගේ ගුරුවරු පස් නමක් ඉන්නවා. මුලින්ම මට සුමන සමන් දෙවි උදව් උපකාර කරා. ඊට පස්සේ කමලාසන දෙවි උදව් උපකාර කරා. ඔය අතර විෂ්ණු දෙවියෝ, ඒ වගේම මතු බුදු වෙන විෂ්ණු දෙවියොත් මතු බුදු වෙන දෙවි කෙනේ. ඊළඟට ඒ බෝධිසත්වයන් වහන්සේ, නාත දෙවියෝ. ඊළඟට ඒ බුදු වෙන්නේ ඉන්නේ නාත දෙවියෝ. ඊළඟට තමයි විෂ්ණු දෙවියෝ බුදු වෙන්නේ ඉන්නේ. ඊළඟට ඔය කියන්නේ මුලම තමයි සාම්පති මහා බ්‍රහ්ම. එතකොට ඕඩර් එක ගත්තොත් සාම්පති මහා බ්‍රහ්ම එක, නාත දෙවියෝ දෙක, විෂ්ණු දෙවියෝ තුන, කමලාසන දෙවියෝ තුන, හතර, සුමන සමන් දෙවියෝ පහ. ඒ විදිහටයි මම පින් දෙන්නේ. ආරාධනා කරන්නේ. ඉතින් මේ දෙවිවරු හැමෝම උත්සාහ කරන්නේ ඕගොල්ලන්ව පුළුවන් තරම් මාර්ග චිත්තයන්, මාර්ගඵලයන් ඇති කරලා මේ ලෝකෙ, මේ බුද්ධ ශාසනයේ ඉස්තරහට පවත්තන්න උදව් උපකාර කරන එකයි මේ කරන්නේ. ඕගොල්ලන්ගේ දුක්ඛ ස්කන්ධය ජීවත් වෙලා ඉන්න තාක්කල් කොයිතරම් දුක්ඛ ස්කන්ධයක් අපි විඳිනවද? භවයෙන් භවයට අපි කොච්චර කාලයක් මේක විඳගෙන ඇවිල්ලා තියෙනවද? මේ කාගේ හරි දුක්ඛේ අයින් කරන්නයි මේ උත්සාහ කරන්නේ. එතකොට ඕගොල්ලන් යම් කිසි දවසක මේ දියුණුවක් ඇති වුණාද? ඒ දියුණුව ඇති වෙලා අනිත් අයටත් ඒ ධර්මය කියලා දෙන්න, ඒ කියලා දීමෙන් විශාල දෙයක් පවතිනවා. මේ බුදු ධර්මයේ පවතිනවා. එතකොට අපි මේ භාවනාවේදී මේ විදිහට අරියට මගේ යනවායි කියලා කල්පනා කළා. අපි ඊයේ කරපු විදිහට භාවනාව හැමදාම අපි පටන් ගන්නවා. මේ විදිහට පටන් ගත්තාම මේ භාවනාව පුළුල් කරන්න පුළුවන්. මම නම් මේ පළවෙනි භාවනාව විශාල කාලයක් කළා. දැන් මේ කියන ආහාර සම්බන්ධයෙන් කියන භාවනාව මම ඉගෙන ගත්තේ මීට අවුරුදු දෙකකට විතර ඉස්සරදී. ඒ වෙනකොට මම අවුරුදු 8ක් විතර අරියට මග භාවනාව දිගටම කරගෙන ගියා. ඒකෙන් විශාල දිනුවක් ඇති වෙනවා. ඒ වගේම මේක මේ ධර්ම රත්නය, උත්තරීතර ධර්ම රත්නය මේ අද අපි සාකච්ඡා කරන්නේ. මේක තියෙන්නේ පෙටකෝප දේශේ. මේ සම්පෝගුළු බැලුවොත් පෙටකෝප දේශේ පුරාම මේ ධර්මයේ තියෙනවා. පෙටකෝප දේශේ කියලා කියන්නේ කුද්දක නිකායේ තථාගතයන් වහන්සේගේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ ඒ අවසානයේ තියෙන සූත්‍ර දෙක, පිටක දෙකක් තියෙනවා. එකක් තමයි පෙටකෝපදේශය, අනිත් එක නෙත්තිපක්කරණය කියන එක. ওই දෙකම මහා කච්චාන මහරහතන් වහන්සේගෙන් නිසා බිහිවුණු දෙයක්. අපිට ධර්මයේ ගොඩාක් නැති වෙලා තියෙනවා. මහා කච්චාන මහරහතන් වහන්සේ අදිෂ්ඨානයක් කරලා තියෙනවා මේ පවතිවා කියලා. ඒක තමයි මේ තරම් විනාශ වෙලාත් ඒක යම් ප්‍රමාණයකට පැවිදිලා තියෙන්නේ. සමහර සූත්‍ර දේශනාවල් සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා පුඤ්ඤ මාතානි පුත්ත මහරහතන් වහන්සේත් ඔය මේ ඒ මහකච්චාන මහරහතන් වහන්සේත් අර එකම තත්ත්වයේ ඉන්න රහතන් වහන්සේලා ඒ එකම දක්ෂතාවය තියෙන. පුඤ්ඤ මාතානි පුත්ත මහරහතන් වහන්සේ තමයි අර රත විතිනිත සූත්‍රය දේශනා කළේ. ඒ රහතන් වහන්සේගේ දේශනාවන් අපිට වෙන නැහැ. ඕවාගේ දෙකක් විතරයි තියෙන්නේ. ඒවා විනාශ වෙලා ගිහිල්ලා. ඒ තරම් දක්ෂයි. නමුත් ඒවා විනාශ වෙලා ගිහිල්ලා. මේක අදිෂ්ඨාන බලයෙන් මේක ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට මේක මේ බෙටකෝපදේශී ධර්මයේ තමයි මම මේ ලියලා තියෙන්නේ. මේ හුඟා මේ ඔක්කොම මේ කොළවල දීලා තියෙන්නේ මේ බුද්ධ ධර්මයේ තියෙන සූත්‍ර පිටකයේ තියෙන ධර්මයක්. මේකේ අමුතුවෙන් දෙලා නැහැ. ඔය සාම්පති මහබ්‍රහ්ම මහරහතන් වහන්සේ උදව් උපකාර කරලා තියෙනවා මේ පස්සේ හරිය දිනකොට ඒ ඩයග්‍රම්ස් කොහොමද හදන්නේ කියන එක. හරියට ඒක දාන විදිහට. එතකොට මේ ඔක්කොම තනිකර සූත්‍ර පිටකයේ තනින් තනින් ඕම තනිකේ මට පෙන්වන්න පුළුවන් කොතනද මේක තියෙන්නේ කියලා. අලුත් ධර්මයක් නෙමෙයි. එතකොට දැන් බලන්න මේකෙදි අපි මේ භාවනාවට දැන් අපි කරන්නේ අපි ඊයේ කරපු භාවනාව පුළුල් කරනවා. මේක ටිකක් අද අමාරුයි. මේ ධර්මයේ ඉගෙනගෙන ඕගොල්ලන්ට මතක තියාගන්න පුළුවන් අයට පුළුවන් මේක ඉස්සරහට ගෙනියන්න. මොකද මේකේ කරුණු 40ක් වෙනවා. ඊයේ සාකච්ඡා කරපු කරුණු 12ක් මේකට එකතු වෙනවා. එතකොට 52යි. ඊට පස්සේ අපි ඒ භාවනාවක් කරලා ඊළඟට ආපහු සාකච්ඡා කරන්න යන එක වෙනකොට එතන කවුරුණු 27ක් එකතු වෙනවා. මුගව දෙනකොට අමාරුයි. මේකේ එක පාරක් මතක තියාගන්න පුළුවන් නම් ඒ තරමට සැනසීමක් අවබෝධයක් ඇති වෙනවා. පළවෙනි පාර කබලිකාර ආහාරයෙන් පටන් ගන්න පාර. එතනදී කරුණු 10යි අපිට තියෙන්නේ. ඒ කරුණු 10 කෙනෙකුට පුළුවන්කම තියෙනවා සාමාන්‍යයෙන් මතක තියාගන්න ටිකක් උත්සාහ කරනවා නම් මේ කරුණු ඔක්කොම මතක තියාගන්න පුළුවන්. සම්පූර්ණයෙන් මතක තියාගන්න පුළුවන් හැමෝටම මහන්සි වෙනවා නම් අපි පාඩම් කරන්න මේ හැමෝම වාගේ ඉගෙනගෙන තියෙනවා. පාඩම් කරන්න මේ ඩිග්‍රීස් ගන්න ඒ තරම් මහන්සි වෙන්න පුළුවන්කම තියෙනවා නම් රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ඉංජිනේරින් අරවට කරන්න පුළුවන් නම් මේ තථාගතයන් වහන්සේගේ මේ උත්තරීතර ධර්මයටත් ඒ විදිහට ඊට වඩා ගොඩාක් වැඳ නමස්කාර කරලා සලකන්නේ ඒ තරම් වටිනවා මේක. මොකද ඉංජිනේරින් කළොත් මේ අවුරුද්දේ මේ භවයට විතරයි. මේක කළොත් නම් භව ඔක්කොටම හරි. එතකොට මේකට ගොඩාක් මහන්සි වෙන්නට ඕන. දැන් එතකොට අපි මුලින්ම මෙතන තියෙන්නේ මේ කබලිකාර ආහාරය. ඔයගොල්ලෝ පුත්ත මාංශ සූත්‍රය එහෙම අහලා තියෙනවා නම් තථාගතයන් වහන්සේ කබලිකාර ආහාරය ගැන කියපු දේ මතක ඇති නේද? ඒකෙදි පෙන්නනවා කබලිකාර ආහාරයේදී බුදුහාමුදුරුවෝ ගන්න උදාහරණයක්. උදාහරණේ තමයි මේ කාන්තාරයක යනවා අම්මයි තාත්තයි කුඩා දරුවෙකුයි බබෙක්. මේගොල්ලන්ට කෑම අරගෙන යන්නේ. හැබැයි භාගයක් දුර යනකොට මේකේ කෑම ඉවරයි. මේ කෑම අවසන් වුණාම දැන් මේගොල්ලෝ කල්පනා කරනවා අපේ ආහාර ඉවරයි. දැන් අපි 3 දෙනාම මිය යනවා. ඒගොල්ලෝ කල්පනා කරනවා මේ බබාව මරලා ඒ කාලා අපි දෙන්නවත් අඩු ගානේ ජීවත් වෙනවායි කියලා. එහෙම හිඳලා ඒගොල්ලෝ ඒ සත්‍යව බබාව කාලා ඊළඟට ඒගොල්ලෝ බුදුහාමුදුරුව අහනවා ඒගොල්ලෝ කන වෙලාවේදී මම හොඳ සුඛ කෑමක් කනවයි කියලා කල්පනා කරනවද කොහොමද කියන එක බුදුහාමුදුරුව විමසලා බලනවා. සතුටෙන් මේක කරනවද කියන එක. ඒ පාර නැහැයි කියන එක භික්ෂුන් වහන්සේලා කියනවා. එතකොට අපිට පේනවා අපි ඒ තරම් මේ කබලිකාර ආහාරය බුදුහාමුදුරුව කබලිකාර ආහාරය මෙන්න මේ විදිහටයි තේරුම් ගන්න තියෙන්නේ කියලා. මේ විදිහටයි තේරුම් ගන්න ඕනි. ඒ කියන්නේ මේ උදාහරණයක බුදුහාමුදුරුව දුන්නේ මේකේ මේ විදිහට කරනවා කියන එක මේ තරම්. එතකොට දැන් කබලිකාර ආහාරයට බුදුහාමුදුරුව ගත්ත උදාහරණේ කවුද? තමාගේම දරුවා තමයි උදාහරණ. එහෙනම් ඒ කියන්නේ දරුවා උදාහරණයක් නම් එහෙනම් අපි කබලිකාර ආහාරය. තථාගත වචනේම අපි කබලිකාර ආහාරය. මේක අපිට තේරෙනව නේද? අපි අපේ ශරීරයේ කිඹුලකට දුන්නොත් ඒ කිඹුල අපිව හොඳට හපලා කනවා. ඒකට ප්‍රශ්නයක් නැහැ මේ මිනිස්සෙයි කියලා. එතකොට අපි ඔක්කොම කබලිකාර ආහාර. ගෑනු කබලිකාර ආහාර, මිනිස්සු කබලිකාර ආහාර, මේ ඔක්කොම සත්‍යයන්. දැන් මිනිස්සු අපි දැක්කහම කුකුලෙක් එහෙම දැක්කහම කුකුල කන මිනිස්සයට කබලිකාර ආහාරය කියන එක හොඳට මෙයා දන්නව නේද? අන්න ඒ වාගේ මේ ඔක්කොම සත්‍යයන් දත්තාම කබලිකාර ආහාරය. දැන් මේ කබලිකාර ආහාරය අපිට හරි විශාල ප්‍රශ්නයක්. අර කාන්තාරේ ගිය අම්මයි තාත්තා වගේ නෙමෙයි. මේකේ අපි හැමදාම මේ සසර ගමන් කරන පුද්ගලයාට මේ පැවැත්වීම පිණිස උපයෝගී වෙන මේ දේ තමයි කබලිකාර ආහාරය. මේ හැම සත්‍යෙම කබලිකාර ආහාරයෙන් තමයි ජීවත් වෙන්නේ. දැන් එතකොට අපිට පේනවා දැන් අපි මේ කබලිකාර ආහාරයත් එක්ක කොච්චර කාලයක් ගත කරනවද කියන එකත් අපිට වැටහීමක් තියෙනවා. බුදුහාමුදුරණන් ගැන්න 72000 ද කොහෙද අපි ආහාර වේලවල් ගන්න. එච්චර වාරයක් අපි මේකත් එක්ක ඉන්නවා. එතකොට මේ කබලිකාර ආහාරය නිසා අපිට ඇති වෙනවා ඔය කොලේ දෙවෙනියට ලියලා තියෙන අසුබේ සුබයි කියලා විපල්ලාසයක්. අසුබේ සුබන්ති කියන විපල්ලාසය. ඔය පාලි වචනෙමයි දාලා තියෙන කබලිකාර ආහාරය කියලා ආහාරය. එතකොට අසුබේ සුබයි කියලා හිතෙනවා. මොකක්ද මේ අපිට අසුබේ සුබයි කියලා හිතන්නේ? අපි බලනවා අපි සත්‍යයක් බැලුවොත් එහෙම ඒ සත්‍යයගේ ඇඟේ තියෙන්නේ මොනවද? ඌරෙක්ගේ ඇඟේ තියෙන්නේ මොනවද? අන්න ඒ විදිහට කල්පනා කරලා බලන්න. අපේ ශරීරයේ තියෙන්නේ දෙතිස් කුණුපිය. කෙස්, ලොම්, නිය, දත්, මස්, සම්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩුව, හෘදය, අක්මාව, දළුඹු සිවිය, ඇලදිව, පෙනහැල්ල, අතුණු, අතුණු බහන්, නොපැසුණු ආහාර, පැසුණු ආහාර, පිත, සෙම, සැරව, ලේ, දාදිය, මේද තෙල, කඳුළු, උරුන් තෙල, කෙල, සොටු, සඳ මිදුළු, මුත්‍රා. මේවා කෙනෙක් බලන්නවත් කැමති නැහැ, කතා කරන්නවත් කැමති නැහැ. කෙල, සොටු, මුත්‍රා, අසූචි, ඔයගේ දේවල් අප්‍රසන්න දේවල් නේද? මෙහෙම වෙච්ච ශරීරය නේද අපි සුබයි කියලා ගන්නෙ. අපි ස්පර්ශයට ගන්නෙ. අපි දකින්නේ. දැන් කබලිකාර ආහාරය කිව්වම දරුවත් කබලිකාර ආහාරය. දැන් දරුවෝ ඉඹිනව නේද? ඒ ඉඹින්නේ මොකද්ද එතකොට? බොහෝ මගේ පුතා කියලා දෘෂ්ටියකින් හදාගෙන මේ සත්‍යය බල්ලෙක්ද, එළුවෙක්ද, කුකුලෙක්ද, කලින් භවයේ කවුද කියලා එහෙම එකක් දන්නේ නැහැ. දැන් මේ ඇවිල්ලා ඉන්න සත්‍යාව මගේ පුතා කියලා අරගෙන ඉඹිනව නේද? ඒ ඉඹින්නේ අපි මොකද්ද? දෙතිස් කුණුපේමයි ඉඹින්නේ නේද? දෙතිස් කුණුපේමයි අපි නැවත නැවතත් මේ ස්පර්ශ කරමින් යන්නේ. අපි සුබයි කියලා නේද ගඳ දෙයක් අපි නහයට අරගෙන ඉඹින්න උත්සාහ කරන්නේ? සුබයි කියලා අපිට හැඟීමක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ අසුබ වෙච්ච දේ සුබයි කියලා අපිට සංඥාවක් ඇති වෙනවා. සංඥාවක් විතරක් නෙමෙයි. මේ ඩයග්‍රෑම් එක බලනකොට ඕගලන්ට පෙනේවි අපි නිතරම ඉස්සෙල්ලා යන්නේ දකුණු පැත්තට. ඒ කියන්නේ අපි මෙතනින් කබලිකාර ආහාර පැත්තෙන් පටන් ගත්තොත් ඕගොල්ලෝ යන්නේ ස්පර්ශයට. ස්පර්ශ වෙලා ඒ කියන්නේ මම කාපු වෙලාවේ මගේ දිවට මේක ස්පර්ශ වීමක් වුණා. ඒ වෙලාව මට වේදනාවක් ඇති වුණා. ඒ වේදනාව මම සංඥාවෙන් දැනගන්නවා. සංඥාවෙන් මම මේක දැනගෙන ඒක නිසා මට චේතනාවක් ඇති වෙනවා. ඒ චේතනාවක් නැති වෙලා ඒකෙන් මම මමංකාරයක් කරලා මගේ කියලා අරගෙන මගේ පුතා කියලා කිව්වේ. අන්න එහිම අරගෙන මම සංස්කාරයක් හදාගන්නවා. සංස්කාරය හැදෙන්නේ මේ විදියයි. පාර්ලීය සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කරනවා රූපං අත්තති වා සමුනුපස්සති යාකෝ පනසා භික්ඛවේ සමුනුපස්සනා සංකාරෝ කියලා. මගේ කියලා ගැනීම තියෙනවානේ. මේ රූපං අත්තති වා සමුනුපස්සති රූපේ මගේයයි ගන්න. මේ මගේයයි ගැනීම තමයි සංස්කාරය. මේ සංස්කාරයෙන් තමයි විඥානේ හදන්නේ. එතකොට එහෙමනම් මෙතනින් පටන් අරගෙන වංගේරෝලෙන් පටන් අරගෙන අපි මේ පැත්තට ගිහිල්ලා ඉන්නවයි කියන එක කල්පනා කරන්න. එතකොට මේ ඩයග්‍රෑම් එක බලනකොට ඕගලන්ට පෙනේවි මගේ අත වැලමිට මෙතන මේ විඥානාහාරය පැත්තෙන් තිබ්බොතින් හේම ඒ පැත්තෙන් තියලා මම මේ විදිහට මේක යනවා කියලා මේ පහලට ගෙනියනවා. ඒ කියන්නේ මගේ ආහාරය මෙතන මනෝ සංචේතනාවෙන් තියන්නකෝ අත මුලින්ම තියලා මේක මම මෙහෙම ගෙනියනවා. ඒක පල්ලෙහාට යනකොට ඒ කියන්නේ කබලිකාර ආහාරය ඉඳන් මම මෙහෙම පහලට යනකොට ඔබලන්ට පේනවා මේ අනිත් මැද කෑලිත් වැඩ කරනවා කියලා. මේක තනියම වෙන එකක් නෙමෙයි. මේ පාර යන්නේ මේක යනකොට මම මේකත් යනවා. මට සුබ වෙනකොට මට සුඛ වෙනවා. සුඛ වෙනකොට මං කියනවා මගේ කියලා. මගේ වෙනකොට මම නිත්‍ය වෙනවා. ඒ විදිහටයි මේක වෙන්නේ. එතකොට මේක වේගයෙන් ගමන් කරනවා. මේ රෝදයක් කරකවන ක්‍රමයේ මේ තියෙන්නේ. ඔය සාම්පති මහා බ්‍රහ්ම රහතන් වහන්සේ පෙන්නුව මේක රෝග දෙයක් හැටියට පස්සේදී වෙන හැටි. මෙතන ඉඳන් මෙහෙම ගිහිල්ලා මේ රාගසල්ලේ ඇති වෙලා මේ රාගසල්ලෙන් ඔගොල්ලෝ ආපහු මෙතෙන්ට එනවා. ඒකයි තියෙන්නේ. අපි එතකොට ඒක වෙන හැටි අපි බලමු. දැන් මුලින්ම තියෙනවා කබලිකාර ආහාරය. අපි ගත්ත ඒක අපි කන ආහාරය. ඒ වගේම මේ අපිට පේන කාන්තාව, පුරුෂයෝ, ළමයි හැමෝම, කුකුළු, බල්ලෝ හැමෝම මේකට අයිති වෙනවා. එතකොට මේක මම සුබයි කියලා ගන්නවා. අසුබේ සුබයි කියලා ගත්තහම දැන් අපි කිව්වා මේක මට සුඛයි කියලා එකකුත් ඇති වෙනවයි කියලා. ඒ වගේම මගේ කියලා එකකුත් ඇති වෙනවයි කියලා කිව්වා. එතකොට මෙන්න මේ තුන ඇති වෙනකොට මුලින් ඇති වෙනවා මට සුබයි කියලා සංඥාව. ඕක සුබයි වුණාම දැන් මේක සුඛත් වෙලා තියෙන මට චිත්තයකුත් තියෙනවා. සුඛයි කියලා චිත්තයකුත් තියෙනවා. ඒ වගේම මගේ කියලා මට දෘෂ්ටියකුත් තියෙනවා. එතකොට අපිට පේනවා මෙතන තුනක් ඇති වුණායි කියලා. ඔය කබලිකාර ආහාරය සම්බන්ධයෙන්ම මට අසුබේ සුබයි කියලා එහෙමනම් සංඥාවක් තියෙනවා, චිත්තයක් තියෙනවා, දෘෂ්ටියක් තියෙනවා. එකම අගයකට තියෙන තුනක් එතන තියෙනවා. හරිද ඒක? අසුබේ සුබයි කියලා මට සංඥාවක් තියෙනවා, සුබයි කියලා මට චිත්තයක් තියෙනවා, ඒ වගේම මට සුබයි කියලා මේ දෘෂ්ටියකුත් තියෙනවා. දැන් මෙතෙන්දී මේකට තමයි විපල්ලාස කියලා කියන්නේ. විපල්ලාස කියන්නේ ඇයි? අපිට පේනවා බබාව ගත්තනම් අපි මේ හොඳව හැමෝටම ගැලපෙන උදාහරණයක් අපි දන්නවා මේක තියෙන්නේ දෙතිස් කුණපය. අසෝචි ටිකකට ඉස්සෙල්ලා සුද්ධ කරලා පිරිසුදු කරපු එකක් වෙන්න පුළුවන්. එතකොට මේ දෙතිස් කුණපයට අපි අන්න සුබයි කියලා ගත්තා ඉම්බා. ඊළඟට මේ ඒ කියන්නේ පෙටකෝපදේශයේ පෙන්නනවා මනවඩන වස්තුවේ නිමිත්ත දැඩිව ගැනීම කියන එක. මේක ඇත්තම කියනවා නම් මේක පෙටකෝපදේශයේ සිංහල පොතේ පිටුව 157. එතන තියෙනවා මනවඩන වස්තුවේ නිමිත්ත දැඩිව ගැනීම සංඥා විපල්ලාසයයි කියලා. ඊට පස්සේ කියනවා විපරීත සිත ඇතුව එහි විඤ්ඤාප්තියක් දැන ගැනීමක් කියන්නේ. intimation කියලා කියනවා ඉංග්‍රීසි භාෂාවෙන්. එහෙම එකක් තියෙනවාද? ඒක චිත්ත විපල්ලාසයයි කියලා තියෙනවා. අර විපරීත සිතක් නේ මට තිබුණේ. මේක සුබයි කියලා විපරීත සිතක්. මේ සිතේ සහිතව මම මේක දැනගන්නවා. දැන් මේ බඳගන්නවා බබාය කියලා දැනගන්නවා. එතකොට අර බබායින් දැනනම් අර සුවඳ වෙන්න පුළුවන්. ඒවත් එක යම්කිසි දැනගැනීමක් තියෙනවා. මගේ චිත්තේ යමක් දන්නෝ ඒ අවස්ථාවට. ඒක එක්කෙන හදාගත්ත දෙයක් තියෙනවා. ඒ දෙය තමයි මගේ චිත්ත විපල්ලාසය. එතකොට මෙහෙම මේ විපරීත සිත ඇතිව යම්කිසි ආකාරයකට රුචියක්, උපේක්ෂණයක්, නිශ්චය කිරීම, දෘෂ්ටියක් තියනවාද, එහෙම නැත්නම් ඉවසීමක් තියනවාද, අන්න ඒකට කියනවා දිට්ඨි විපල්ලාසයයි කියලා. ධූරයන් ගන්නකො ධූරයන් තමයි හොඳ උදාහරණේ. ධූරයන් ගඳයිනේ. කන මිනිස්සයා ඉවසනෝ නේද ගඳ? අසුබේ සුබයි කියලා ගත්තා. මේක හොඳයි කියලා යාට චිත්තයක් උත්තේනු ගඳ ඉවසගෙන යා කන. ඒ වගේ තමයි අපි දරුවව ඉඹිනවා කියන්නේ අර විදිහම තමයි. තථාගතයන් වහන්සේ කිව්වනේ පයින්වත් පාගන්නේ නැහැයි කියලා. අර කාන්තාවක් ගෙනත් දුන්නාම එහෙම කතාවක් කිව්වනේ දන්නවනේ සූත්‍රයේක නේද? එතකොට ඒ වගේ තමයි මේක තියෙන්නේ. එතකොට මෙතන මේ තුනක් තියෙනවා. මේක හරිය වැදගත්. මේ විපල්ලාස තියනයි කියන එක බලන්න අර වැරදි දෙයකට ගඳ ගන්න දෙයකට අසුබ දෙයකට අපි සුබයි කියලා හදාගත්තේ. මේක අපි කෙරෙනවා කියන එක හොඳට කල්පනාකරනද කොච්චර භාවනා කළත් මේක කෙරෙනවා නේද කියන එක. ඒක ගැන කලබලයක් වෙන්න එපා. මේ දැනීම ඇති කර ගැනීමෙන්, දෘෂ්ටි ඇති කර ගැනීමෙන් තමන්ට මේක පොඩ පොඩ තේරෙන්න ගන්නවා මේක මෙහෙමයි කියලා. එතකොට ඊළඟට අර ඉඹිනකොට තමන්ට මේක පොඩ්ඩක් සිහියට එනවා. මෙන්න මේ වගේ දෙයක් කියලා. ඒ සිහිය ඇතිවීමෙන් එන්නෙන්න වැඩිවීමෙන් තමයි කියන්නේ. බබාලා ඉන්නවයි කියලා බබාලා නොයා ඉන්නවයි කියන එක නෙමෙයි මේ කියන්නේ. මෙන්න මේ කාර්යය මගෙන් කෙරෙනවා. මම මෙන්න මෙහෙම මෝඩයි කියන එක තමයි මගේ මනසට එන්නෙන්න ඇතුල් වෙන්නේ. මේ ක්‍රියාවල් එළියව එකක්වත් නතර කරන්න යන්න එපා. කවදා හරි ප්‍රඥාවක් ඇති වෙලා තමන්ට ශක්තියක් ඇති වෙනවද? ඒ ශක්තියේදී මේ ඔක්කොම මම දාලා යනවා හරි මොනවා හරි දෙයක් එහෙම කල්පනා වෙනවද? ඒක වෙන කතාවක්. මේ ගෘහ ජීවිතයේ ඉන්නවයි කියන්නේ ඒ ළමයන් ඉබින්නේ නැත්තම් ඒ ළමයට අම්මමට ආදරේ නැහැයි කියලා ලොකු ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා ඒක නොකර ඉන්නවයි කියන එක නෙමෙයි මේ කියන්නේ. මේ පිට කෙනෙක් අර අම්මා කෙනෙක් බබාව ඉඳිනවා, තාත්තා කෙනෙක් බබාව ඉඳිනවා දකින්න තමන් බලාගෙන ඉන්නවා මෙහෙම දෙයක් කරනවා. දැන් මෙන්න අසූචි ගොඩක් මෙයා ඉම්බා. අන්න ඒ වගේ කල්පනා කරන්න. එතකොට මේකත් එක්ක හැප්පෙන්න යන්න එපා, තීරණ ගන්න යන්න එපා. එකපාරටම මම ඊට පස්සේ බබාවෙන් බින්නේ නැහැ. එතකොට මේ මිනිස්සු ඔක්කොම මටත් බණීවි. එහෙම දෙයක් නෙමෙයි මේ කියන්නේ. මේක ඔබ්සර්ව් කරන්න, මේක වෙන දේ මොකද්ද කියන එක හොඳට කල්පනා කරලා බලන්න. එතකොට මේ විපල්ලාසය ඇති වුණාට පස්සේ අපි කාමයන් දැඩිව ගන්නවා. කාමයන් දැඩිව ගන්නේ ඇයි? දැන් බබා වින්දාම මටත් යම්කිසි ස්පර්ශය නිසා යම්කිසි දෙයක් සුවඳ වෙන්න පුළුවන්. මොකක් හරි එකක් මගේකින් හදාගත්තා. මගේ අර විපරීත දෘෂ්ටියක් නෙතියන්නේ. ආහාරයක් ගන්නවා. ඒ ආහාරය ගත්තාම ආහාරයේ රසක් මට අන්තන් දැනුණා. මේ මෙතන දිවේ පොඩ්ඩක් ගෑවිලා මෙතෙන්ට එනකන් විතරයි තියෙන්නේ. මෙතනින් පස්සේ මොකුත් නැහැ ওই ටික. එතකොට මේ චුට්ට මේක දැනුණාට පස්සේ මේ මනුස්සයාට හිතෙනවා මේක බොහොම හොඳයි කියලා. ඉතින් හොඳ නැත්තම් අපි ලුණු දාලා දෙහි දාලා ඔක හදා ගන්නවා. මේක ගන්න පුළුවන් වෙන විදියට, Tamanට ගැලපෙන විදියට. ඒකෙත් ඉතින් අපිට හොඳට පේනවා මේක මේක ඇත්තටම කියනවා නම් ආහාරයේ මෙහෙම ගතියක් නෙමෙයි තියෙන්නේ. මොකද මේ දැන් අපිට පේනවා මේ මලක් ගත්තාම මම කිව්වොත් එහෙම මේ මල කියන එක ලස්සනයි කියලා තව එක්කෙනෙක් ඉඳන් කියනවා අනේ මට නෝක ලස්සන නෑ කියලා නේද. දැන් ඔය කෙනෙක් ආහාරයක් හදලා මේක හරි රසයි කියලා කිව්වහම මේ අනිත් මනුස්සයා කාලා බලලා එයාට ඇත්තටම ආවංකොම එයාට ඒක එහෙම එකක් දැනින්නේ නෑ. එයාට දැනින්නේ වෙන එකක්. ඉතින් අර බොරුවට මේ අර අපි වැරදියට පුරුදු වෙලා තියෙනවානේ අනුමනුස්සයව සනසන්නේ කියලා. ඒක කවදාවත් නොකළ යුතු දෙයක්. එයයි කියයි ආයක රසයි කියලා බොරුවට කියාවේ. නමුත් ඇත්තෙම කියනවා නම් අපේ ටේස්ට් එකත් අපි හදාගත්ත විදිහකට තියෙන්නේ. ඒක නිසා අපි දන්නේ නැහැ ඇත්තටම ටේස්ට් එකත් මොකද්ද කියන එක හරියට. එතකොට මේ රසය කියන එක අපි ওই විදිහට ගත්තා. අපි මෙතෙන්දි වෙන්නේ මොකද්ද? අපි මේ කාමයන් අපි එතකොට දැඩිව ගන්නවා. මේ කාමයන් කියනවා අපි දැඩිව ගන්නවා. මේක දැන් අද කෑවා මට රසයි. මගේ මේ විඥාණය මට දැනුම් දෙනවා මේක හොඳයි කියලා. මේ මොකද මම අතීතයේ පුරුදු කරගත්ත කෙහෙම්මලක් නිසා මෙයා ආපහු මේක හදලා පෙන්නකොට මේක අර කලින් එකත් එක්ක ගැලපෙනවා. ඒ ගැලපුණාට පස්සේ මට හිතෙනවා මේක හරි, මේක හොඳයි, මේක රසයි. මේ මමමයි කියන්නේ, වෙන කවුරුවත් නෙමෙයි. එතකොට මමම මෙහෙම කියලා මට දැන් මේක මම දැඩිව ගන්නවා. මේ කාමයන් හොඳ තදින් මම ගන්නවා. එකපාරක් නෙමෙයි, එක කටක් නෙමෙයි. එකපාරක් කෑවා ඊළඟ කටේදීත් දැන් මම මේක මේ පාරක් කරනකොට මේ වේගයෙන් ඔය 10 දිගේ ගමන් කරනවා අපි. ගිහිල්ලා මේක රාග සල්ලේ වෙනකන් ගිහිල්ලා මං ආපහු මෙතෙන්ටම එනවා. නැවත නැවතත් පුනු පුනා මම මේක කරනවා. එතකොට මේක මේ රවුම කැරකීමෙන්ම තමයි මේක උපාදානීය වෙන්නේ. නිකන් නෙමෙයි. එකපාරක් යන්තම් දිවේ ගෑවිච්ච ගමන් මට උපාදානීය වෙන්නේ නැහැ. ආපහු තලු මරලා කල්පනා කරලා ආපහුක කාලා බලනවා නේද රසයි කියලා. ඔය ටේස්ට් කරනකොට ඔය ටීවී එකේ හින් දකින්නවා ඇති නේද මේ කොහොමද කියලා මිනිස්සු ටේස්ට් කරලා බලන්නේ. අන්න ඒ වගේ මේක දිගේ නැවත නැවතත් ගමන් කරනවා. මුලින් පටන් ගත්ත කබලිකාර ආහාරය මේක අසුබේ මෙහෙම ගෙහිලා ආපහු මෙතෙන්ටම එනවා. මේක ආපහු කරකවන මේ කරකවන පාරක් ගානේ තමයි උපාදානීය වෙන්නේ. එකපාරට ගිය ගමන් උපාදානීය වෙන්නේ නැහැ. එකපාර ගියගම උපාදානීය වෙනවා නම් අපිට මේක කවදාවත් නවත්ත ගන්නත් බැහැ. මොකද ඇයි එතනින් වෙලා ඉවරයිනේ. මේක අපි කරකෝ කරකෝ මේ සංස්කාරයන් හදමින් තමයි මේක අපි ඇලිලා ඉන්නේ. අපි භවයෙන් භවයට ඇවිල්ලා තින්නෙත් එහෙමයි. එකපාරක් මනුෂ්‍ය ජීවිතේ ලැබුවා දුක් වින්දා. හැබැයි ආපහු පාරක් මේකට ඇවිල්ලා බලනවා. ආයෙත් පාරක් මේකට ඇවිල්ලා බලනවා. අන්න ඒ වගේ තමයි යන්නේ. එතකොට මේ කාමයන් අපි දැඩිව ගත්තාම මේක කාම යෝගය වෙනවා. කාම යෝගය වෙනවා කියලා කියන්නේ අපි මේ යෝගය කියලා කියන්නේ මේ සත්‍යයන් සසරේ බැඳ තබන ධර්මයේ. ඒ කියන්නේ දැන් අපි ආහාර ගන්න ඕන නම් අපි රස්සාවක් කරන්න ඕනි නේද? නැත්තම් අපිට කවුරුවත් කන්න දෙන්නේ නැහැ නේ. ඒක නිසා අපි රස්සාවක් කරනවා. එතකොට අපිට පේනවා මේ රස්සාව කරන්න අපි ගිහිල්ලා දැන් උදේ පැය ගානක් තිස්සේ ඔය ඔෆිස් එකේ ඉඳගෙන ඕක ඒ මොන රස්සාව කළත් ඉතින් මේ පුද්ගලයා ඒක සඳහා යෙදිලා ඉන්නේ. අසාවෙන් අස්සෙන්න පුළුවන්ද? සල්ලි තියෙන මිනිස්සුෙකුට නම් පුළුවන්, නැති මිනිස්සුෙකුට ඒක බෑ නේද? එතකොට ඒ කියන්නේ පෙර කුසල් තියෙනවා නම් ඉතින් ඒක පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මෙහෙමනම් අපි මේක සඳහා අපි මේක යෙදිලා තියෙන්නේ. අපිට පේනවා අපි මේක සම්පූර්ණයෙන් යෙදිලා තමයි ජීවත් වෙන්නේ කියන එක. එතකොට යෝගී කියන්නේ ඒකයි. මේ සත්‍යයන් සසරේ බැඳ තබන ධර්මය. ඒ කියන්නේ මේ පුද්ගලයාට මේකෙන් ගැලවෙන්න බෑ. ගැලවෙන්න බැරුව මේකෙන් බැඳ තබලා තියෙනවා. එතකොට හැමෝටම කැමෝනි හැමෝටම කැමෝනින්ද හැමෝම මොන ආකාරකින් හරි රස්සාවල් කරන්නට ඕන. එතකොට මේක නිසා මේ වස්තුකාම ක්ලේශකාම කියන දෙක ඇති වෙනවා. ඒ කියන්නේ අවිද්‍යා කාය ග්‍රන්ථය කියන එක ඇති වෙනවා. ග්‍රන්ථය කියන්නේ ගැට ගැහෙනවා කියන එකයි. අපිව සම්පූර්ණයෙන්ම ගැට ගැහිලා තියෙන්නේ. මොකටද අපි කවලිකාර ආහාරයේ හේතු කොටගෙන අභිජ්ජා කියලා කියන්නේ අපිට කවටිස්නස් කියලා කියන ඉංග්‍රීසි භාෂාවෙන් අපේ මේ දැඩි ලෝභයක් තියෙනවා, අපි අල්ලා ගැනීමක් තියෙනවා මේක. එතකොට මේකෙන් අපි ග්‍රන්ථ වෙලා තියෙන්නේ. ඔය දැන් අපි කියන්නේ ග්‍රන්ථාරූඪ කරා කියලා එහෙම පොතක් එහෙම අර නළු වලින් බැඳලා අන්න ඒ වගේ අපි මේකට ගැට ගැහිලා ඉන්නේ. එතකොට කබලිකාර ආහාරයට නේද මම මේ ගැට ගැහිලා ඉන්නේ අන්තිමට බැලුවහම. කබලිකාර ආහාරය සඳහා මේ අනිත් දේවල් ඔක්කොටම කබලිකාර ආහාරයටයි මේ දක්වා කියපු ඊතුරු කාරණාවලටයි නේද? ඒ ඔක්කොටම මගේ ග්‍රන්ථය කියන එක ගැට ගැහිම් කියන එක තියෙනවා. එතකොට මේ ග්‍රන්ථය වෙලා තියෙනකොට මේක මම මේක අතහරින්නේ නැහැනේ. මේක අතහරින්නේ නැහැ. දැන් මේ ගැට ගැහුණාට පස්සේ කල්පනා කරන්න මම නිතරම මේක ගමන් කරන්න කැමති පුද්ගලයා බවට පත් වෙලා ඉවරයි කියලා. උපාදානය වෙලා මම දැන් යෝගය වෙලා මං ගැටත් ගැහිලා තියෙනවා. දැන් මම මේ ගැටේ ලියන්නේ නැති නිසා පහසුවෙන් කියනවනම් ගැටේ ලියන්නේ නැති නිසා මේක දැන් මගේ අනුසය ධර්මයේ වශයෙන් මම තුල පවතිනවා. මේ කියන්නේ මගේ විඥානේ මේ කොටස් හැම එකක්ම අල්ලගෙන ඉන්න කැමැත්ත තියෙනවා. කබලිකාර ආහාරය විතරක් නෙමෙයි. කබලිකාර ආහාර නිසා ඇති වුණා වූ අර වේදනාවන්, මේ පැත්තෙන් ආපු ඒ දැඩිව ගැනීම, යෝගය, මගේ රස්සාව, මට කෑම එපා කිව්වත් මම රස්සාවට යනවා. අන්න ඒ වගේ මේ යෝගය කියන එක ඇති වෙලා ග්‍රන්ථය වුණාට පස්සේ අපිට මේ ගැටේ ගලව ගන්න නැති ඉඳීම නිසා මේක දැන් විපුල කාම ආශ්‍රය කියනවා. කාම ඒ කියන්නේ විපුල බවට පත්වීමක් සිද්ධ වෙනවා. ඒ විපුල බවට පත් වීමෙන් අපිට කාම ඕගය කියන එක. දැන් මෙතන මේ කාම ආශ්‍රවය කියන එකත් පැහැදිලි වෙන්නේ මෙන්න මේ පිටකෝපදේශයේ තමයි. මේ බැලුවාම ආශ්‍රව ආශ්‍රව කියලා ඔයගොල්ලෝ අහලා ඇති. ආශ්‍රව වෙන්නේ කියලා පෙන්නලා දීලා තියෙන බුද්ධ ධර්මයේ මේ පිටකෝපදේශයේ මේ මෙතන තැන තමයි. වෙන කොහේවත් ඕගලන්ට හොයාගන්න බෑ. බැලුවාම මේ සූත්‍ර පිටකයේ කාම ආශ්‍රවය කියන එක ආශ්‍රවය ඇතුණි මොකද්ද කියන එක බැලුවාම. එතකොට මෙතන පෙන්නනවා අපිට හොඳටම මේක අර ග්‍රන්ථයේ ගලෝ ගන්නේ නැතිකම තමයි මගේ ආශ්‍රවය කියලා කියන්නේ. ආසන්නම කාරණේ ග්‍රන්ථය. ග්‍රන්ථයෙන් තමයි ආශ්‍රවය ඇති වෙන්නේ. ආශ්‍රවය දැන් විපුල බවට ඇති වෙනවා. කාම ආශ්‍රවය විපුල බවට පත් වුනහම මට කාම ඕගේ කියන එක ඇති වෙනවා. ඕගේ කියලා කියන්නේ මේ ෆ්ලඩ්ස් කියන එකනේ. සාගරය වාගේ නේද වතුර. දැන් හිතන්න ඕගොල්ලෝ ගෙදරක ඉන්නවා මේ වතුර ගලාගෙන එනවා. ගඟ ගලාගෙන එනවා වගේ ගලාගෙන එනවා. ගලාගෙන ගලාගෙන ඇවිල්ලා මොකද වෙන්නේ? තමන්ට කිසිම කන්ට්‍රෝල් එකක් තියනවද නෑ. මාවත් උස්සගෙන යනවා. අන්න ඒක තමයි මේ ආසයට පැමිණීම කියලා කියනවා. ඉංග්‍රීසි භාෂාවෙන් අන්බෙයාරබල් කියලා කියනවා. එහෙම නැත්නම් තමන්ට කිසිම කන්ට්‍රෝල් එකක් නැහැයි කියන එක. ඒ தත්ත්වයට පත් වෙලා තමයි රාග සල්ලය කියන එක ඇති වෙන්නේ. රාග සල්ලය කියලා කිව්වහම සල්ලය කියලා කියන්නේ ඊතලයක් නේද? ඩාට් එකක්. ඊතලයක් ඒ වගේ දෙයක්. දැන් හැබැයි මේක නම් මේ විස පොවපු එකක්. මොන විසද පොවලා තියෙන්නේ? මේ රාග සල්ලේ ඇති වෙන අවස්ථාවේදී අපි බලන්න මුලට පොඩ්ඩක් යන්න. ඒ මුල තියෙන්නේ මොකද්ද? කබලිකාර ආහාරය. අසුබේ සුබයි කියලා විපල්ලාසයක්. අසුබේ සුබයි කියලා හිතනද ඊතලයක්, අසුබ වෙච්ච ඊතලයක් සුබ වශයෙන් මගේ විඥාණයට මගේ මනසට වදිනවා කියලා. අසුබ වෙච්ච දෙයක් සුබ වශයෙන් ඊතලයක් මගේ ඇඟට වදිනවා කියලා හිතන්න. ඇඟට ඇතුල් වුණා කියලා හිතන්න. ඒක ඇඟ සම්පූර්ණයෙන් මේ ලේවලටම දැන් දුවනවා. ඕකේ විස කවදාහරි මතු වෙනවා. ඒ විස මතු වෙන එක දෙවෙනි පාරදී හොඳට පේනවා. ඒක ඕගොල්ලෝ දන්නවා මේ අවස්ථාවේදී. ඒක අපි එතනට ගියාම අපි බලමු. රාග සල්ලේ ඇති වුණාට පස්සේ ඒ රාග සල්ලේ හේතු කොටගෙන අපිට ඇති වෙන්නේ මොකද්ද? අපේ විඥාණය මේ රූපපග විඤ්ඤාති කියලා දාලා තියෙන්නේ. ඒ රූප උපග කියන එකයි ඔය කියන්නේ. පාලි භාෂාවෙන් අර දෙක එකට එක්කව කළා. අර රූපයට තමයි ආපහු යන්නේ. රූපයට නවස්සත් විඥාණය ගමන් කරනවා. මේක අල්ලගෙන ඉන්නවා. දැන් මම නැවත නැවතත් කවලිකාර ආහාරයට මම පටන් ගත්ත දැනට මම ආපහු යනවා. මගේ විඥානේ මේක අල්ලගෙන ඉන්නවා. මෙතන නැවත නැවතත් මෙතෙන්ට යනවා. දැන් තමයි ඔන්න රෝදේ කරගෙන පටන් ගන්නෙ. මොකද මම දැන් මේකේ ආපහු මුලට එනවා. ආපහු ඔය ප්‍රශ්න මේ පාර දෙකේ මම ආපහු එනවා. මේක මං කල්පෝගෙන ඉන්න හරියට අර බල්ලා ගැට ගැහුවා වගේ තමයි. අර කණුව වටේම තමයි කරකෙන්න තියෙන්නේ බල්ලට. ඒ වගේ තමයි මේ ආහාරය තමයි කරකෙන්නේ. ඒ කියන්නේ උදේට කෑවා, දවල්ට කෑවා, රැට කෑවා, බහුදා උදේටත් කනවා නේද? එතකොට ඊළඟට බහුදා උදේටත් කනවා. මේ විදිහට මේකේ රවුම කරකෝ 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 අපි යනවා. ඒ සයිකල් එකම තමයි මේ දිගට යන්නේ. එතකොට මේක නිසා මම ඡන්දයෙන් අගතියට යනවා. ඡන්දයෙන් අගතියට යනවා මේ හේතු කොටගෙන. මේ ඡන්දයෙන් අගතියට යන්නේක අපි තව ටිකකින් මේකේ භාවනාව කරලා ඉවරලා අපි පැහැදිලි කරනවා කොහොමද වෙන්නේ කියන එක වෙනම බලන්න ඕනි. අර දෙවෙනි ඩයග්‍රෑම් එක හේතු කොටගෙනයි අපි ඒක කරන්නේ. අපි කැමැත්තෙන්ම යනවා. දැනට හිතාගන්නවෝ අපි මව් කුසට යනවා කියලා. මගේ කැමැත්තෙන් මව් කුසට යනවා කියලා හිතාගන්න. මව් කුස කියන එක ගත්තහම අසුබද සුබද? අසුබ දෙයක් නේද? එතකොට අසුබ දෙයකට මම ඡන්දයෙන් මං කැමැත්තෙන් යනවා. ගිහිල්ලා ඉන්න තැන ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. මෙතෙන්ට මම ගිහිල්ලා ඉන්න කැමති මේ වැඩේට. මොකටද මේ? ආහාර ටිකක් කන්නනේ. ආහාර ටිකක් කන්න, තලු මරමරා මේක කන්න, මේක කරන්න මම කැමති. අතෙන්ට ගිහිල්ලා මාස 10ක් හිර වෙලා ඉන්න කැමැත්තෙන් මේ යන්නේ. කවුරුවත් කියන්නේ නෑ අනේ ගිහිල්ලා ඉපදෙන්න කියලා මෙතන. තමම්ම කැමැත්තෙන් යනවා. දැනට හිතාගන්න මේක මම ගියේ ඡන්දයෙන් අගතියට ගියේ අම්මගේ බඩට ගියාය කියන එක කල්පනා කරන්න. යන්න වටිනවද කියන එක වෙන ප්‍රශ්නයක්. ගියාය කියන එක කල්පනා කරන්න. ආයිත් යනවද කියන එකත් හිතලා බලන්න. මේක නිසා තමයි ඇති වෙන්නේ මේ ජාතිය කියන එක. මෙන්න මේ විදිහටයි අපි මේ ජාතිය කියන එක ඇති වෙන්නේ. අම්මා හරි කවුරු හරි කිව්වා නම් කන්න දෙන්නේ නැහැ කියලා ඔය අම්මගේ බඩට යන්නේ නැහැ. තමන්ට දැනගත්තා නම් මේක කන්න හම්බ වෙන්නේ නැtei කියලා ওই බඩට ඇතුල් වීම සිද්ධ වෙන්නේ නැහැ. හොඳට කල්පනා කරලා බලන්න. ওই විදිහටයි ඕක සිද්ධ වෙලා තියෙන්නේ. ඉපදිච්ච වෙලාවෙ ඉඳන්ම කිරි බොන්න එහෙමනේ හර කල්පනා කරන්නේ නේද? කිරි බොන්න ඕනි, බත් කන්න ඕනි, ওই විදිහට මේක තමයි යන්නේ. එතකොට මේක ගැන තමයි මේ දිගටම යන්නේ. මේවා ඇත්තම කියනවා නම් අපිට තේරුණේ නැහැ. පිටකෝපදේශයේ පෙන්නනවා මේවා ගැන. මේ විදිහටයි මේක වෙන්නේ කියන එක. ඒ කියන්නේ අපි හිතාගෙන හිටියේ මේ අපි මේ කෑම කන පෙරේතයෝ කට්ටියක් නෙමෙයි. අපි මේ ඉංජිනියර්ස්ලා වෙන්න, ડોක්ටර්ස්ලා වෙන්න, කාර් එකක් කිලෝවන්න මේවා කරගෙන ඉන්නේ කියලා. අන්තිමට බලාගෙන ගියාම මේ කෑම ටිකකට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. කුඹි අපි අතර වෙනසක් තියෙනවද කියලා බලන්න මේ විදිහට බලුවාම. ඇඹලයා කියන සතාර ආහාරයට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ තමයි මේ අපේ ගමනක් මේක ගැනමයි ඇවිල්ලා තියෙන්නේ. මෙහෙම එපා කියපු කට්ටිය මේ ලෝකෙ ඉපදුනේ නැහැ. ඒ අය ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙ ඉපදුනා. මේ කබලිකාර ආහාරේ පයි කියලා මේක නම් ජරාවක් කියන එක තේරුම් අරගෙන මේක ඇත්තෙම තථාගතයන් වහන්සේ පුත්තමහන් සූත්‍රයේත් කිව්වේ මේක අවබෝධ කරගත්තු පුද්ගලයා මේ ලෝකෙට එන්නේ නැහැ කිව්වා. ඒ පුද්ගලයා අනාගාමී වෙනවා. මේ ලෝකෙට ආපහු එන්නේ නැහැ. එතකොට ඒ තරම් දරුණුයි මේ කබලිකාර ආහාරය. අර බබාවම නැති කරලානේ ගත්තේ නේද? එතකොට මේක නිසා අපි හරි වාසනාවන්තයි. මේ සාම්පති මහබ්‍රහ්ම මහරහතන් වහන්සේ තමයි මට පෙන්නලා දුන්නේ මේක නිසා මේ ඡන්දයෙන් අගතියට යන ඒ පාර කෙරවලට පිටකෝපදේශයේ මේ කොටස නැහැ. මේ කොටස මේ මෙතනින් පස්සේ තියෙන කොටස. ඒ කියන්නේ ඕක නිසා ඇතිවෙනා වූ දුක්ඛයන් තුනක් තියෙනවා. ඒ දුක්ඛේ තුන තමයි ජාතිය, දුක්ඛය, උපායාස කියන තුනක් උතන පහලින් ලියලා තියෙනවා. මේ කොටස අපිට මෙන්න දුන්නේ අපි හරි වාසනාවන්තයි සාම්පති මහබ්‍රහ්ම මහරහතන් වහන්සේ. මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ මෙතනින් උඩ. ඒ කියන්නේ මම රහතන් වහන්සේගෙන් අහුවා බුදුන් වහන්සේ නම මේක දේශනා කළා නැද්ද කියලා. බුදුහාමුදුරුගනේ දේශනා නොකරපු ධර්මයක් හොයාගන්න බෑ ඊගොම මේ ලෝකෙ. මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ මෙතනින් උඩ 47 වෙනි බුදුහාමුදුරුව අපි නමවත් අහලා නැහැ. අනිත් පැත්තට 47ක් අනිත් පැත්තට ගියාම මේ අකනිට බ්‍රහ්ම ලෝකේ රහතන් වහන්සේලාට මහා විශාල දුරකට ඒ බලන්න පුළුවන්කම තියෙනවා. අතීතය ඉස්සරහත් බලන්න පුළුවන්, පිටිපස්සත් බලන්න පුළුවන්. ඉතින් ඒ අයගේ හැකියාවෙන් අපි හරි වාසනාවන්තයි. මේක මේ විදිහට මේ ජාතිය, දුක්ඛේ, උපායාසයේ රහතන් වහන්සේ පෙන්ලා දුන්නා. එතකොට දැන් අපිට පේනවා මේක අපි පොඩ්ඩක් එතනදී බලන්න ඕනේ. එක නැති මේක හුඟ වැටහිමක් ඉන්නේ නැහැ. ඔය ජාතිය ඇති වුණාට පස්සේ අපි ඊයේ භාවනාවේදී කළේ මොකද්ද? ජරාව ඇති වෙනවා කියලා නේද? ජරාව ඇති වුණාම ව්‍යාධිය ඇති වෙනවා. ජරාව නැතුව ව්‍යාධිය එන්න පුළුවන්. ඉතින් ජරාවත් එක්කම තමයි අපිට පේන්නේ ව්‍යාධිය තියෙනවා කියන්නේ. එතකොට ජරාව නැතුව වෙනවායි කියලා කියන්නේ අපේ ඉපදෙනකොටම අපි කබල් රෝධයක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඒක නිසාම එකපාරටම අරක මතු වෙනවා. එතකොට ව්‍යාධිය තුනම මරණය අපි කවදා හරි මැරෙන්නෙත් මේක කෑල්ලක් නතර වෙලා තමයි. ඒ මරණයෙන් පස්සේ අපිට ඇති වෙන්නේ දුක්ඛ. අපි ඊ සාකච්ඡා කළා මනෝමය කායකින් මං හිටියා වුණත් මම ඉන්නේ දුක්ඛයකින්. අන්න ඒ තත්ත්වෙට. දැන් ඒ දුක්ඛය ආවිත් මේ කය පෙළනවායි කියලා නිකේ වෙන්නේ. එතකොට අපිට මේ දුක්ඛය ඇති වෙලා කය පෙළනවා. එතකොට කය හා සම්බන්ධයි ඒක. එතකොට දැන් අපිට පේනවා අපි ඒ වගේම අපි ඊ සාකච්ඡා කළා අපි අර අඬා වැළපිලා ඒ තත්ත්වයට පත් වෙලා බොහොම වෙහෙසට පත් වෙනවායි කියලා කලාන්ත දාලා වැටෙන්නේ. අන්න ඒ ස්වභාවය තමයි උපායාස. එතකොට ඒකත් කායිකයි නේද? එතකොට ඒ කායික තුනම උතන අපිට තියෙනවා. ජාති, දුක්ඛ, උපායාස කියන තුනම ඇති වෙලා තියෙනවා. දැන් මොන්න බලන්න, එහෙමනම් අපි දන්නවා කබලිකාර ආහාරය තියෙනවා. රාග සල්ලේ නිසා මං විඥානේ ආපහු එතෙන්ට නැවත නැවතත් ගමන් කරනවා. මම ඡන්දයෙන් අගතියට ගිහිල්ලා මට ජාතිය ඇති වුණාම මට තියෙන ප්‍රතිඵලය මොකද්ද? දුක්ඛය. ජාතිය ඇති වෙලා මට තියෙන දැන් ප්‍රතිඵලය තමයි දුක්ඛය. මට මේ ෆිසිකලි Tamanට භෞතිකව දැනෙනවා මේක. මේ විදිහේ දුක්ඛයක් අර මං ඊයේ කිව්වේ අර බත් කාලා පුරුදු පුද්ගලයාට දවස් 7ක් කාලා එක දවසක් නැති වුණාම තියෙන අන්නේ ඒ වගේ මේ දුක්ඛය Tamanට දැනෙනවා. එතකොට මේ දුක්ඛය තමයි අපිට ඊළඟට ස්පර්ශ වෙන්නේ. මේ රාතන් වහන්සේ මේක දුන්නයින් පස්සේ මේක හරි ලස්සනට පැහැදිලි වෙනවා. අපිට ස්පර්ශ වෙන්නේ සත්‍ය වශයෙන්ම මෙන්න මේ දුක්ඛයයි හැමදාම ස්පර්ශ වෙන්නේ. හැබැයි අපි හිතන්නේ කොහොමද? දැන් අපි දෙවෙනි පාරට යනවා. දෙවෙනි පාරදී අපිට පේනවා මේ අපිට ස්පර්ශය කියන එකක් ඇති වෙනවායි කියලා. සත්‍ය වශයෙන්ම ස්පර්ශ වෙන්නේ මෙන්න මේ දුක්ඛය. හැබැයි අපි ගන්නෙ දැන් බබාව ඉබිනවා. එතකොට මට දැන් හිතෙනවා මේක සුඛයි කියලා. අසුබ දේ මම ඉඹලා මට සුබයි කියලා හැඟීමක් තියෙනවා. ඒක නිසා මට දැන් සුඛයි කියලා තියෙනවා. ආහාරයක් මම ගන්නවා. මේ ආහාරේ මම කාලා ඒ කන වේලාවේදී තිබිච්ච දේ මට දැන් සුඛයි කියලා අර බඩත් එහෙම අතගාලා බලන්නේ නේද? අන්න එහෙම සුඛයි කියලා Tamanට හැඟීම හදාගෙන තියෙනවා මේකයි කියන්නේ. මේ Taman සකස් කරගත්තේ. සත්‍ය වශයෙන් මෙහෙම එකක් නැහැ. මම සකස් කරගෙන මම කියනවා මේක මට සුඛයි කියලා. මේ මෙයාගේ වේදනාව බඩේ තියෙන ගින්දර කියන එක දැන් පොඩ්ඩක් නැති වෙලා ගියානේ. පිච්චි පිච්චි තිබිච්ච එක නේද? අපේ බඩ ගින්දරක් නේ තියෙන්නේ. අන්න ඒක නිසා දැන් මම කියනවා මට සුඛයි කියලා. ඒ වගේ මට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මට මේන ඔන්න දැන් දෙවෙනි විපල්ලාසය ඇති වෙනවා. අසුබේ සුඛාන්ති කියලා විපල්ලාසය. සම්පූර්ණයෙන් මේ වැරදි දෙයක් තියෙන්නේ මේදී. ඇත්තෙම කියනවා නම් මට ස්පර්ශ වුණේ දුක්ඛය. අර අපි ඉස්සෙල්ලා කතා කරා පළවෙනි පාරේ ගිහිල්ලා ජාතිය ඊළඟට තියෙන්නේ දුක්ඛය. මේ දුක්ඛය තමයි ස්පර්ශ වෙන්නේ. මේ දැන් මේක බලනකොට හොඳට කල්පනා කරන්න මේකේ මේ දෙවෙනියට දීලා තිනවා නේද? මේ පළවෙනි ලයින් එකේ ජාති, ජරා, ව්‍යාධි, මරණ. දෙවෙනියට දීලා තිනවා නේද ලයින් එකක් දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව කියලා. ඔක තමයි මේ චෛතසික සම්බන්ධයෙන් වෙන දේ Tamanට තේන්නේ. මෙන්න මේ දෙවෙනි පාර තමයි අපි භාවිතා කරන්න ඕනේ. මේ ඉදිරියට ගෙනියනකොට මේ ඊළඟ කොටස් බලනකොට මේ දෙවෙනි පාර. එතකොට ඇත්තෙම කියනවා නම් මට ස්පර්ශ වෙන්නේ දුක්ඛය. හැබැයි මට ඇති වෙනවා සුඛයි කියලා විපල්ලාසය. එතකොට මේ දුක්ඛයි සුඛයි කියලා විපල්ලාසය ඇති වුණාම මම අනාගත භවයේ දැඩිව ගන්නවා. දැන් කොහොමද මං දැඩිව ගන්නෙ? මට දැන් හොඳයි. මේක සැපයි නේද? සුඛයි කියලා කල්පනා කරනවා. මේක සුඛයි කියලා කල්පනා කරාම මං දැන් අද කෑමක් කෑව හරි රහයි. මම මිනිස්සු කියන්නේ මේක හොඳ තැනක මෙහෙම අරගෙන මම හොඳ කෑමක් කෑවයි කියලා. දැන් ඊළඟට එයා කල්පනා කරන්නේ මොකද්ද? ඔය කෑම ඊළඟ වේලට නෙමෙයි නැත්තම් හෙට ඊළඟ සුමානි ආදී වශයෙන් දැන් බලන්න මේ මොහොතේම අපි සංකීසි සුඛයක් විඳලා මට ඒක ආපහු හෙට ඕනි නේද? එහෙම නැති දේවල් තියෙනවා. තමන්ට සුඛයක් විඳලා මට මේ සුඛේ මට හෙට එපාය කියලා කවුරු හරි කියන කෙනෙක් ඉන්නවා. ඕනම කෙනෙක් අල්ල ගන්නෝ මේක සුඛයි කියලා මට ආවද මේක මට හෙට ඕනි, අනිද්දා ඕනි, ඉන් අනිද්දා ඕනි. මා ඉවස ගන්න පුළුවන් කමකුත් තියෙනවා. හරි ලස්සනට ඉවසනවා. දැන් ඉතින් එනසුමානේ බෑනේ අසනීප වෙලා ලෙඩ වෙලා කන්නේ නැහැ. මම අනීප වුණාට පස්සේ දෙන්නම් වැඩක්. මම කනවා. අන්න ඒ විදිහට. ඒ විදිහට තමන්ගේ මනස ওই විදිහට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ කියන්නේ අපි මෙතන සුඛ වෙච්ච ගමන් අපි අනාගත භවෙ අල්ලා ගන්නවා. එතකොට මේ අනාගත භවය දැඩිව ගන්නවා කියලා කියන්නේ මේ සීලබ්බත උපාදානයි. සීල වෘත කියන උපාදානිය තමයි මෙතෙන්දී ඇති වෙන්නේ. මොකද්ද මේ අනාගත භවයේ දැඩිව ගැනීම සීලබ්බත උපාදානයක් වෙන්නේ කොහොමද? සීල වෘතයක් කියන එක ඇති වෙන්නේ කොහොමද? එතකොට අපිට පේනවා මෙන්න මෙහෙම දෙයක්. දැන් අපි කිව්වා මේ කෑමක් කාලම මට තේරුණා දැන් හරි හොඳයි කියලා. මම එතකොට මම ගන්නවා මේ හෙට අනිද්දා ওই විදිහට ගන්න. දැන් මොන්ති මං හොඳට කෑම කාලා හොඳට බඩ අත ගගා මම මෙහෙම ඉන්න වෙලාවේදී මට ඔන්න පේනවා මේ තව මිනිස්සෙක් එනවා, රජ කෙනෙක් එනවා කියන්නකෝ. මේ රජුරෝ මේ විදිහට මේ පිරිවරාගෙන මේ විදිහට එනවා. ඉතින් රජුරවන්ට ඉතින් අපි හිතමු කාන්තාවන් මෙච්චර ගාණක් ඉන්නවයි කියලා. ඒවත් ඉතින් ඔබ. ඉතින් මෙයා ගැන කල්පනා කරනවා. දැන් කල්පනා කරලා දැන් මෙයාට පේනවා මෙයා මෙන්න මේ විදිහයි. මෙයා මේ වගේ සැපක් විඳිනවා. රජුරෝ ඉන්නේ ඇත්තෙන් කියනවා අලි විශාල දුකක. අපි හිතනවා මෙයා ඉන්නේ හරි සැපක කියලා. හරි වංචාවක් තියෙන්නේ. ඉතින් මේක හිතලා දැන් මම කල්පනා අහනවා කල්පනා කොහොමද මේ රජ වෙන්නේ? හාමුදුරුවෝ කියනවා මෙහෙමයි මේ කුසල් කරලා සිල් රැකලා. සිල් රැක්කාම මේ විදිහට මේ දිව්‍ය ලෝකෙ ඉපදෙනවා. මහත්තයා උවිතත් වඩා සැපක් තියෙනවා දිව්‍ය ලෝකෙ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවානේ. බුදුහාමුදුරුවෝ පෙන්වනවානේ මේ සීලය රැක්කාම අංග මඟද මේ දේවල් තියෙන දේශවල තියෙන යම් කිසි ධනයක් තියෙනවද ඒ ධනිය වාගේ මේ චතුර්මහාරාදීගේ මෙන්න මේ විදියයි සැප. තුර රතු ඒ දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකෙට බුදුහාමුදුරුවනේ ඒක සත්‍යයක්. ඒක සත්‍ය නිසා ඒක කියන්න ඕනේ. එතකොට මේක කිරීමෙන් අපිට මේක තියෙනවා. අපි ඔය සිල් රැකලා තමයි ඔය මාර්යා වසවත්ති මාර්යා ඔය 6 වෙනි දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉපදিলা තියෙන්නේ සිල් රැකලා. අපි සීලවන්තයක්. සිල්යක් ඇති කරගෙන තිබුණා ඒකෙන් ප්‍රතිඵලය ලැබුණා එතෙන්ට ගියා. ඒ විදිහයි. එතකොට දැන් අපි මෙන්න මේ විදිහට තමයි අනාගත භවෙ දෙඩිව අරගෙන මේ සීලයන් රකින්න කල්පනා කරන්නේ. මෙතන සීලප්‍රත පරාමාස කියනකොට සිද්ධ වෙන්නේ දෙපාර දෙපැත්තකට යනවා. එකක් තමයි අපි කල්පනා කරනවා මේ විදිහට මම සීලය රැකීමෙන් ওই මහා නිද්දේශේ මට මතක හැටියට පෙන්නනවා. මේක මේ පිටු භාගයකට වැඩි ලියලා තිනවා ඒක ගැන. ඒකෙදි පෙන්නනවා මේ අපි කල්පනා කරලා මේ විදිහට අනාගතේ මම ගිහිල්ලා මේ පරිවිපාතියන දිව්‍යාංගනාවුත් එක්ක මම මෙහෙම නටනවා, ඩාන්ස් කරනවා, විනෝද වෙනවා මේ විදිහට. මේ විදිහටයි ඔක ලියලා තියෙන්නේ. හරි විශාලට ලියලා තියෙනවා. මම මේ කොටසක් විතරයි කිව්වේ. මෙහෙමයි කියලා කල්පනා කරලා රකින්න. දැන් මේ කියන්නේ මේ සිල් ගන්න එපා කියලා නෙමෙයි. සිල්ය හරීම වැදගත්. හැමෝම ගන්න පුළුවන් අය ගන්න ඕනේ. සීලය කියන එක පවත්වා ගන්න එක හරීම වැදගත්. මේ ගමන යන්න බෑ සීලේ නැතුව. සීලය අරගෙන ඒකේ ප්‍රතිඵලයට ඇරෙන්න එපා කියන එකයි මේ කියන්නේ. සීලය අරගෙන මම මෙන්න මෙතන ගිහිල්ලා ඉපදිලා මම මෙහෙම ජීවත් වෙනවා කියන එකට ඇලෙන්න එපා කියන එක විතරයි කියන්නේ. සීලය කියන එක අන්තිම උසස් හැමෝම භාවිතා කළ යුතු දෙයක්. එතකොට දැන් මේකේ දැන් ඕක සඳහා වෘතයන් හිටන් ගන්නවා. එක එක විදිහේ වෘතය මේ විදිහට ජීවත් වීමෙන් මට මේව කරන්න පුළුවන් කියලා. ඉතින් ඔය ඉස්සර ඉන්දියාවේ හිමත් තිබුණේ ඉතින් තාමත් තියෙනවා. ඒක එක වෘතයන් නිතන් භාවිතා කරනවා. අර එකේ බල්ලෙක් වගේ හැටියට හැසිරෙනවා, හරකෙක් විදිහට හැසිරෙනවා. ඉතින් ඒ වෘතයන් කරලා ඒකෙන් පුළුවන් කියලා. එතකොට දැන් මේ විදිහට අපිට පේනවා මේ මොහොතේ යම් කිසි සුඛයක් ඇවිල්ලා ඒ සුඛය වැඩි කරගන්න තමයි මම මේ කල්පනා කරන්නේ. ටෙක්නීෂියන් කෙනෙක් නම් එයා කල්පනා කරනවා දැන් ඉංජිනේරුවා මීට වඩා හොඳට ඉන්නවා, මම ඒ ඉංජිනේර වෙනෙක් වෙන්න ඕනි කියන එක. තේනවාද? එතකොට දොස්තර තව විභාගයක් ගන්න, තව විභාගයක් ගන්න, අපේ ලොක්කම වෙන්න. මේ විදිහට අපි යනවා නේද? එතකොට අපි නිතරම රෝල් මොඩල් එකක් බලලා ඒකට සඳහා අපි මේව කියනවා. අපි ඉගෙන ගන්නයි කියන ඒවා ඔක්කොම සීලවෘත පාදානිය යටතේ තමයි ඒව වැටෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඒවෙන් තියෙන ලොකුම එක තමයි මේක. මොකද මේකේ ඉංජිනේරින් කළා මම මේකේ මේ භවයේ හිටියා එච්චරයි. ඊළඟ එකට ඉංජිනේරින් එකක් නැහැනේ. හැබැයි සීලය රැක්කයින් පස්සේ මට දිව්‍ය ලෝකේ ඒවයි දිගින් දිගටම මට ගෙනියන්න පුළුවන්කම තියෙනවා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වශයෙන්. එතකොට දැන් මේක ඔය සීලබ්බත උපාදානයේ තවත් එකක් තියෙනවා. එක කොටසක් තමයි වෙපෙන්නේ, අනිත් කොටස තමයි මේ කෙනෙක් කල්පනා කරනවා මට මේ සීලයෙන් මට නිවන් දකින්න පුළුවන් කියලා. සීලය ඇති කරාම Tamanට ක්ලේශයන් එන්නේ නැති ගතිය තියෙනවා. ඇයි මං ඔක්කොම දේවල් ලයින් කරලා නැ ඉන්නේ? මං ඇහෙන් රූප බලලා මේක ගන්නේ නැතුව ඉන්නවා. කනෙන් සද්ද අහලා මං මේක ගන්නේ නැතුව ඉන්නවා. මේ පැත්තටත් සීලය යනවා දිගින් දිගටම ගිහිල්ලා. එතකොට මම මෙහෙම කරගෙන ඉන්නකොට දැන් අර බාහ්‍ය දාරචුය පුත්තට එහෙම වුණේ. එයාට හිතුණානේ යා බුද්දයි කියලා. ඒ සීලිය රැකගෙන ඉන්නකොට එයාට ඒ සීලය නිසා Tamanට මේ මේව මතු වෙන්නේ නැහැ. විඥානේ Tamanට මේව මතු වෙන්නේ නැහැ. මතු වෙන්නේ නැතකොට දැන් මම මේ රහත් වෙලා. අන්න ඒ වගේ ඒ හැඟීම ඇති වෙනවා. එතකොට දැන් මේ මේකින් සීලයෙන් නිවන් දකින්න බෑ. සීලය අවත්‍යවශ්‍යයි. උදව්පකාර වෙනවා මේක. දෘෂ්ටිය සම්මා දිට්ඨිය අනුව තමයි මේක යන්නේ. සම්මා දිට්ඨිය අනුව තමයි මේ සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව මේ විදිහට සම්මා ආයම්, සම්මා සති, සම්මා සමාධි. එකෙන් සම්මා ඥානිය ඇති වෙලා තමයි ඇති වෙන්නේ. ඒක දෘෂ්ටිය අනුව තමයි මේක සිද්ධ වෙන්නේ. දැන් අපිට පේනවා මේ එතකොට සීලය දෙපැත්තකට අපිට යනවා කියන්නේ. දැන් මේක නිසා මේ භව යෝගිය කියන එක ඇති වෙනවා. දැන් මම මේක සඳහා ඉන්න කැමතියි. මම ඊළඟ ඩිග්‍රී එක කරන්නත් කැමතියි. මම මේ දියුණුවෙන් දියුණුවට යන්න කැමතියි. මගේ මේ සැප සඳහා පටන් ගත්තේ ස්පර්ශ ආහාරය. ඇතුණේ මට සුඛයි කියලා විපල්ලාසය. ඒ විපල්ලාසය සඳහා මම දිගින් දිගටම යන්න කැමති. ඉතින් අම්මලා තාත්තලාත් හරියට උදව් දෙනවා. ඒ කියන්නේ පුතා ඉගෙන ගන්න, දරුවා ඉගෙන ගන්න කියලා නේ. ඒකනේ කියන්නේ නේද? ඕක අපේ වෙලෙ තින් ඔය අදිස්ථාන අභිනිවේෂ කියන එක ගත්තාම උතන ඇවිල්ලා තින්නේත් එහෙමයි. ශිල්පේ තමයි අපි අදිටන් කරලා තියෙන්නේ. ඒ අදිස්ථානියන් තමයි ඔය යන්නේ. එතකොට දැන් මේක නිසා මේ භවයේ අපි සැරිසරන්න මේ කැමති. එතකොට භව යෝගිය කියන එක ඇති වෙනවා. භව යෝගිය ඇති වුණාට පස්සේ ව්‍යාපාද කාය ග්‍රන්ථය කියන එක ඇති වෙනවා. දැන් එතකොට එකපාරටම අපිට වෙනවා කොහොමද මේ අපි හිටියේ භවයේ මම බොහොම සැපෙන් සතුටින් හිටියා. මේ හිටපු ගමන් මම ව්‍යාපාදයක් වෙන්නේ කොහොමද? මට කොහොමද තරහාවක් ඇති වෙන්නේ? මේක නිකන් ගැළපෙන්නේ නැහැ වගේ පේනව නේද? ඕක ප්‍රඥාවෙන් තමයි බලන්න ඕනේ. ප්‍රඥාවෙන් බලන්න ඕනේ කියලා කියන්නේ ඕක ඇත්ත தත්ත්වය මතුවෙලා. සත්‍ය தත්ත්වය මතුවෙලා. අපි කියවනේ දර අසුබේ සුබයි කියනකොට අපිට ඇති උනායි කියලා ඊතලයක් වැදුනායි කියලා කොහොමද ඒ ඊතලේ විස ප්‍රවලා තියෙන්නේ? සුබයි කියලා විස ප්‍රවලා, හැබැයි අසුබේ තමයි තියෙන්නේ මේකේ. මට දැනුනේ සුබ වශයෙන් වැදුනා. හැබැයි වැදිලා තියෙන්නේ ඊතලේට අසුබේ තමයි කලවම් වෙලා තියෙන්නේ. මේ අවස්ථාවේදී ස්පර්ශ ආහාරයේදී මට ඊතලයක් වැදෙනවා පස්සේදී මේක එකපාරක් නෙමෙයි, මේකේ තාපෝ කැරකීමක් තියෙනවා. ඒ ඊතලයේ වැදිලා තියෙන්නේ මොකද්ද? මේ දුක්ඛ වෙච්ච දේ සුඛයි කියලා තමයි මගේ ඊතලයක් මට මේකේ වදින්නේ. මේකේ මෙහෙම පහළට ගිහිල්ලා තාම අපි එතෙන්ට ආවේ නැහැ. ඒ ඊතලයේ වැදුනහම මේ ඊතලයේ තියෙන විස මතු වෙනව නේද කොයිලාවකරි? ඒ මතු වෙච්ච ගමන් මට තරහ යනවා. මම සුඛයි කියලා හිතාගෙන හිටියා. මම හිතාගෙන හිටියා හොඳයි, දැන් මං හොඳට කාලා බීලා ඉන්නවා, මගේ ළමයිත් ඉගෙන ගන්නවා, මගේ කාර් එකක් තියෙනවා, නෝනත් හොඳට ඉන්නවා, ගේත් කැඩෙන්නේ නැහැ, රස්සාවක් තියෙනවායි කියලා නේද? හිටපු ගමන් ඔෆිස් එකෙන් කියනවා සම්සිට රස්සාව ඊට පස්සේ නැහැ කියලා. අන්න අර ඊතලේ විස මතු වුණා. ඒර්ත්ක්වේක් එකක් එනවා, සුනාමි එන්නේ, කඩාගෙන යනවා. අන්න අර විස ඔක්කොම මතු වෙලා, ඇත්ත තත්ත්වේ මතු වෙනවා. තරහ යන්නේ නැද? මිනිස්සු බනින්නේ මේ වෙලාව දෙවියන්ට හිතන් බනිනවා නේද? මේක මේ වගේ ගේ කඩලා ගියා මෙහෙමයි කියලා යුඩින් වොච් කියලා කියනෝනේ, මේක බැලුවේ නැහැ කියලා නේද? එතකොට අන්න බලන්න මේ සත්‍ය தත්ත්වය, මේ ලෝකේ තියෙන දුක්ඛය අරක මතු වෙනවා. කාලය ගිහිල්ලා මතු වෙනවා. අන්නේ මතු වෙච්ච ගමන් තමයි ව්‍යාපාදය කියන එක. දැන් මේක ග්‍රන්ථ වෙනවා මට. ව්‍යාපාදය ග්‍රන්ථය කරනවා. මම මේ ලෝකේ අල්ල ගන්නට ගත්ත ගමන් මට වෙන්නේ ඕනෝක තමයි. මේක මම පහ කරන්නේ නැති නිසා අනුසය පරිඋත්ථානයේ කියන දෙක මෙතන පවතිනවා. අනුසය පරිඋත්ථානයේ කියන එක මේක දැන් අපි ඒක අපිට දැන් පොඩ්ඩක් බලන්න පුළුවන්. අර පළවෙනි පාරේදී අපි කල්පනා කළා මේක අපි කරකෝනවා කියලා. කබලිකාර ආහාරයේ අල්ලගෙන රාග සල්ලේ ඇතිලා ආපහු අතෙන්ට මම යනවා කියනවා නේද? නැවත නැවතත් මෙතෙන්ට යනවා කියනවා නේද? දැන් ওই පරිඋත්ථානය පැහැදිලි කරන්න අනුසේ ධර්මයේ පැහැදිලි කරන්න අපිට භාවිතා කරන්න පුළුවන් දෙයක් තමයි දැන් ඕගොල්ලෝ මේ හොඳට භාවනා කරනවා නම් ඕගොල්ලන්ට අන්තිමට හිතේවි මම නම් ආයි මව් කුසකට යන්නේ නැහැ කියලා. කබලිකාර ආහාරය මට එපා කියලා හිතේවි. ඒ තත්ත්වයටපත් වුණොත් ඉතින් හරි වාසනාවන්තයිපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ එතෙන්ට නැවත නැවතත් මේ යන්නේක මට එපායි කියලා මේක දුක්ඛය දැකලා එපායි කියලා ඒක ඇති වෙනවා. හොඳයි අපි හිතමු කෙනෙක් ගත්තයි කියලා අදිඨානයකින් මට ආයෙ නම් ඉපදෙන්න ඕනේ නැහැයි කියලා. භාවනා කරලා හරි කලින් අවබෝධයෙන් හරි ගත්තා මේක. මෙහෙම කරලා තිබුණත් මේ මනුස්සයා ඊළඟ භවය ප්‍රාර්ථනා නොකළත් මේ මනුස්සයා ඉපදෙනවා. තථාගතයන් වහන්සේ පෙන්නවා චේතිති පකප්පේති අනුසති කියලා. චේතනාවක් තියෙනවද? පකප්පේති කියලා කියන්නේ මේක මේ නැවත නැවතත් මේකේ අපි කරකවනවා කියන එක හිතන්නකෝ දැනට. අපි නැවත නැවතත් මේකේ ආහාරයේ මෙහෙම රාගසල්ලිය ඇතිවිලා ආපහු ආහාරයට යනවා. මේ විදිහට නැවත නැවතත් මෙතෙන්ට යනවා. එතකොට දැන් මම කියනවා මේ කබලිකාර ආහාරය මට එපා කියලා. මම මෙතෙන්ට මම යන්නේ නැහැ. මේක මට ඕනේ නැහැ කියන එක කල්පනා කරනවා. මේක යන්න ඕනේ නැහැ කියලා කල්පනා කරලා ඊළඟ භවයත් මම එපායි කිව්වා වුණත් අනුසේ ධර්මයේ නිසා මේ පුද්ගලයා ඉපදෙනවා. මොකද්ද මේ අනුසය කියලා කියන්නේ? මේක මේ විදිහට ගමන් කිරීමෙන්, ඒ කියන්නේ කබලිකාර ආහාරය ඊළඟට අපිට විපල්ලාසයන් ඇති වෙනවා, ඊළඟට කාමයන් දැඩිව ගැනීම කියන එක එහෙම වෙනවා. මේ අතර තියෙන ඒවටත් අපි කුවාර ග්‍රන්ථ වෙනකොට මේකෙන් අල්ලගෙන ඉන්නවා කියලා. මට මුල පටන් ගත්ත එක එපා කියනවා, වෙන එකට යන්න ඕනෙත් නැහැ කියනවා. ඒ කියන්නේ මේ ඩයග්‍රෑම් එකේ මම කියනවා මේ මුල කෑල්ල එපා, මේ යට ජාතිය කියන එකත් එපා, මේ දෙක එපා කියනවා. හැබැයි මේ මැද්දේ මගේ විඥානය පවතිනවා. අන්න ඕකයි අනුසය කියලා කියන්නේ. මේකේ මේ මැද්දේ තියෙන කෑලි සම්බන්ධයෙන් මේ විඥානය පවතිනවා. කොටින්ම කියනවා නම් මේ පිටකෝපදේශේ පින්නන්නේ මේ ග්‍රන්ථය කියන තැන තමයි මේක හොඳටම පවතින්නේ. මම ගැට ගැහිලා ඉන්නවා එතන. ඒ අනුසය කියන එක මගේ එතන තියෙනවා. ඒකත් එක්ක ඇසුරු කරේ තියෙනවා. අනිත් හැම එකක්ම යම්මාකාරයකට ඒක අපි පවතිනවා. ඒකත් එක්ක විඥානය ඉන්න කැමැත්ත තියෙනවා විඥානේ. ඒක නිසා විඥානේ තෙන්ට එනවා. ඒක නිසා අපි ඉපදෙනවා. එතකොට දැන් මේක පහ කරන්නේ නැති නිසා, අනුසය කියන එක එහෙම පහ කරන්නේ නැති නිසා, ඒ අනුසය වුණාම ඉතින් පරිඋත්ථානය කියන එකත් ඇති වෙනවා. ඒ අනුසය නිසා අපිට ඔන්න භව ආශ්‍රවය කියන එක ඇති වෙනවා. දැන් ඉස්සෙල්ලත් අපි කිව්වානේ මේක මේ අවිජ්ජාකාය ග්‍රන්ථය ඇති වුනහම කාමාශ්‍රය ඇති වෙනවා කියලා. ඒ වගේම ව්‍යාපාදයේ ග්‍රන්ථය කරාම මේ භව ආශ්‍රය ඇති වෙනවා. අර මම තරහා ගියා වුණාට මම කලින් තරහා ගියෙත් මට අරක නැති වෙච්ච හින්දානේ. මට සුඛයි කියපු දේ මට දැන් නැති වෙලා එමේ. හැබැයි මම දන්නවක මට ගන්න පුළුවන් කියලා. ඒකට මම අරකටම තමයි ආපහු අල්ලගෙන ඉන්නේ අර ඒ විදිහ ස්පර්ශයකට. ඒක නිසා මම මේ භව ඕගිය කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ විපුල භවට මේකපත් වෙනවා මේ ආශ්‍රවයේ. ආශ්‍රය ලොකු වෙලා මට භව ඕගිය දිනවා. දැන් ඉතින් අර හිතන්න ඉතින් ජලයේ ගලාගෙන එනවා වගේ ඒ ඕගිය ඇති වෙලා ඉතින් භවයෙන් භවයට යන්න මම කැමතියි. මේ ඊළඟ භවයට යන්නත් කැමතියි. ඒක නිසා දැන් මම හැබැයි මේකින් මට ඇති වෙන්නේ ද්වේෂ සල්ලය. ද්වේෂ සල්ලය. ඒ මොකද එහෙම වෙන්නේ? අපි කිව්වා අර ඊතලයක් වදිනවා කියලා. ද්වේෂ සල්ලය කියන එක වෙනකොට මොකද්ද මේ ඊතලේ වැදිලා තියෙන්නේ? අර ස්පර්ශ ආහාරයේදී ස්පර්ශ ආහාරයේ හේතු කොටගෙන දුක්ඛ වෙච්ච දේ, දුක්ඛ කියන එක සුඛ වශයෙන් ඊතලයක්ව මට වැදිලා තියෙන්නේ. ඊතලයේ තියෙන්නේ දුක්ඛය. හැබැයි මම ඒක ඉන්ටර්ප්‍රිට් කරන්නේ, මම කියන්නේ මේක සුඛයි. ඊතලයේ තියෙන්නේ දුක්ඛය, විස වශයෙන් තියෙන්නේ දුක්ඛය. මේක මගේ ශරීරයට වදිනවා. මේක මගේ ශරීරයට ඇතුල් වෙලා තියෙන්නේ. එතකොට මේ දේශ සල්ලේ කියලා කියන්නේ ඒකයි. කවුරුවත් ඉන්නවද සන්තෝෂයෙන්? ඕන වෙලාවක කාට හරි බැන බැන නේද ඉන්නේ කියලා බලන්න මනසෙන්. ඕන වෙලාවක කාට හරි එක්ක බනිනවා. එක්ක පරුස වචන කියනවා, එක්ක පුසුනා වාච කියනවා. මනසෙන් ඉස්සරහට දාලා මේ කියනවා නෙමෙයි. gedara මේ husband wife ට, wife husband ට, ළමයින්ට මේක මං කියන දේ අහන්නේ නැහැ. ඔය ආදි වශයෙන් හු තියනවා නේද? ඔක්කොම විතක්ක ਵਿਚාර. අපි ඉන්නේ උන්නේ කුණු මුල්ලේ. ඔය කුණු මුල්ලේ තමයි අපි ඉන්නේ. අපේ මනසේ දිගටම කැරකි කැරකි තියෙන්නේ ඔන්න ඕවා. හරි දුකක් විඳිනවා. මේක තේරෙන්නේ ඇත්තම කියනවා නම් ඒ තමන්ගේ මාර්ග චිත්තය මාර්ගඵලයන් ලැබුණාම තමයි මං කොච්චර දුකක් විඳිනවද කියලා තේරෙන්නේ. ඒ කියන්නේ මේ පුද්ගලයා දන්නවා මේ විදිහ මගේ මේ විතක්ක ਵਿਚාරයක් මන් තුල තියෙනවායි කියලා. භාවනා කරන අයට මේක තේරෙනවා. මාර්ගඵල නොලබුවත් තේරෙනවා. හැබැයි ඵල ලැබුව පුද්ගලයාට හොඳට තේරෙනවා මේකේ කොයි තරම්වත් දුකක් මම මේ විඳ ඉන්නේ කියලා. එතකොට දැන් මේ දෝෂයෙන් අගතියට යනවා. මම මේක අකමැති. හැබැයි මම ඒත් මේ ගමන මම ගමන් කරනවා. එතකොට දැන් මේ අකමැති වෙලත් මම මහකුසට යනවා. අර කෑල්ල මේ කියන්නේ මම මේ මට ආප්පේ හොඳයි රොටි එපා ඒ වුණත් ඉතින් ආප්පේවත් තියෙනවනේ කියලා මම මේ ගමන යනවා. අන්න ඒ වගේ කතාවක් තමයි මෙතන කියන්නේ. Tamanට හිතා ගන්න පුළුවන් යන විදිය. එතකොට ද්වේෂයෙන් අගතියට යනවා. දැන් ඉතින් මේකෙන් ඇති වෙන්නේ මොකද්ද? ජරාව කියන එක තමයි ඇති වෙන්නේ ප්‍රතිඵලය. ඒක තමයි සාම්පති මහ බ්‍රහ්ම පෙන්වලා දීලා තියෙන්නේ. ඔය ද්වේෂ සල්ලය ජරාව කියන එක අපිට ඇති වෙනවා. අපිට පේනවා දැන් පාරවල් දෙකකින් ජරාවට එනවායි කියලා. ජාතිය ඇති වුණාම අපි ජරාවටපත් වෙනවා. මේ ස්පර්ශ ආහාරය වෙලත් අපි ජරාව කියන එක ඇති වෙන ඔය විදිහට. එතකොට දෙපැත්තකින්ම අපි ඇවිල්ලා තියෙන එකම තැනට. ඒ කියන්නේ මේ ද්වේෂය කියලා කියන්නේ අපිත් කියනෝ නේද දෝසයි කියලා පෙළක් කියලා. ඒ දෝස ද්වේෂ වචන දෙක එකට යන. දෝස සහිතයි කියලා කියන්නේ නේද? අපි ඉපදෙනකොටම අපි අර පළවෙනි පාරේ කරකෝලයි රෝදේ හැදිච්ච රෝදේ දෝස සහිතයි. ඒකේ දෝස තමයි මේක ගමන් කරන්න ගන්නකොට ගෙවි ගෙවි යනකොට දෝසේ වැඩි වෙනවා. ඒ දෝසේ වැඩි වෙලා තමයි ඔය මේ ඔය ජරාව කියන එක තියෙන. එතකොට උත්පත්තියේදීම තියෙනවා. පර්ෆෙක්ට් ළමෙක් නෙමෙයි ඉපදෙන්නේ. ඉපදෙනකොටම ඒ කියන්නේ තථාගතයන් වහන්සේ තමයි බැලුවාම හොඳම පර්ෆෙක්ට්. ඒ කියන්නේ ඒ තරම් පෙරුම් පුරලා. තථාගතයන් වහන්සේටත් තිබුණා කොන්දේ අමාරු. කොන්දේ අමාරුවක් තිබුණානේ. තථාගතයන් වහන්සේ පෙන්නලා තියෙනවා ඒක ඒක දේශනාවක. ඒ තථාගතයන් වහන්සේට බුද්ධත්වයටත් පත් වෙලත් තිබිච්ච කර්ම අර ගල පෙරළපු දේවල් ඒවා එක්කම කරපු දේවල්. ඒ කරපු දේවල් වල විපාකේ. එතකොට හැමෝටම මේ ද්වේෂයේ මේ විපාකයේ තියෙනවා. එතකොට මේ ද්වේෂයේ ඒ විපාකය අපිට තියෙනවා. ඒක තමයි අපි ඉපදිනකොටම ඩිෆෙක්ට් එකක් තියෙනවා. ඩිෆෙක්ට් එකක් ඇතුලේ තියෙන මතුවෙලා නැහැ. ඉතින් පෙලකාගේ ඩිෆෙක්ට් අඩුයි පෙලකාගේ වැඩි. ඒතොර මේක තමයි මේ මතුවෙලා යන්නේ. දැන් උතන හොඳ ලස්සන දෙයක් තියෙනවා. දැන් බලන්න අපි කිව්වා දුක්ඛය තමයි අපිට හැමදාම ස්පර්ශ වෙන්නේ. හැබැයි අපි ගන්නේ සුඛයි කියලා තමයි මනසෙන් පෙන්වන්නේ. මේ දුක්ඛය ස්පර්ශ වෙලා අපිට දෝමනස්සයක් අර වෙන දෙයක් ඇති වෙන්න පුළුවන්ද? දුක්ඛය නම් ස්පර්ශ වෙන්නේ අපිට ඇති වෙන්නේ දෝමනස්සය. අන්න ඒක තමයි ඔය පෙන්වන්නේ. දුක්ඛයෙන් ස්පර්ශ වෙලා ස්පර්ශ ආහාරයෙන් අපි වැරදියට අරගෙන රාගසල් මේ දෝෂ සල්ලේ ඇති වෙලා අපිට ඇති වෙන්නේ දෝමනස්සය. එතකොට අපිට පේනවා එහෙමනම් දුක්ඛය ස්පර්ශ වෙලා දෝමනස්සය අපිට ඇති වෙනවා කියන එක හොඳට පැහැදිලි. ඊළඟට අපි බලනවා මනෝ සංචේතන ආහාරය සම්බන්ධයෙන්. මනෝ සංචේතන ආහාරයෙන් දැන් මෙතන දෙයක් තියෙනවා. අපි කිව්වා අපිට ස්පර්ශයක් ඇති වුණා. මම කෑමක් කාලා තියෙනවා කලින්. දැන් මේ පළවෙනි පාරේ ගිය පුද්ගලයා ගැන කල්පනා කරන්න. මේ ගමන මම ගිහිල්ලා තියෙනවා. රාග සල්ලේ ඇති වෙලා උත්පත්ති අපි හැමෝම ඕක වෙලා තමයි මේ මනුස්ස ජීවිතයට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේම ආපු අය දැන් අනිත් අයත් මේ විදිහට තමයි එක එක ඒ කියන්නේ දැන් අපි දිව්‍ය ලෝක කාම ලෝක වල අය ඔක්කොම මේ වැඩේ කරපු අය. ලෝක 11ක් තියෙනවා ඔය විදිහට බැලුවහම අපාය ඒවා ගත්තහම ඒවයි ඔක්කොගේම කට්ටිය මේක තමයි තිරිසන් ලෝකේ ඒ කට්ටිය මේක තමයි. දැන් බ්‍රහ්ම ලෝකේ කියන එක පළවෙනි පාරේ කතාවේ ඒක නැහැ. එතකොට දැන් අපිට පේනවා මේක මම කෑම කාලා පුරුදු වෙලා ඒක ස්පර්ශ වුණාට පස්සේ ඒ ස්පර්ශය නිසා මට වේදනාවක් ඇති වෙනවයි කියන එක අපි පිළිගන්නවා. ඒ වේදනාව මට මම සංඥාවෙන් දැනගන්නවා. මේ සංඥාව තමයි හේතු වෙන්නේ චේතනාවට. ඕගොල්ලෝ කවදා හරි සංඥාවෙන් අයින් වෙනවද? ඕගොල්ලෝ චේතනාවෙන් අයින් වෙනවා. එහෙම සූත්‍රයක් තියෙනවා. ඒකේ පෙන්නනවා කෙනෙක් සංඥාවෙන් අයින් වෙනවා, දෙයා චේතනාවෙන් අයින් වෙනවා. සංඥාවයි චේතනාවයි දෙකෙන් අයින් වෙනකොට එයා විඥාණයෙන් අයින් වෙනවා. සංඥා චේතනා විඥාන කියන තුනෙන් අයින් වෙනකොට එයා යථාභූත ඥාණයෙන් අයින් වෙනවා. සංඥාවේ චේතන සංඥා තේ චේතනා විඥාන යථාභූත ඥාන කියන තුනෙන් හතරෙන්ම අයින් වෙනකොට එයා විමුක්තිය මිතු අයින් වෙනවායි කියලා. ඔය විදිහටයි ඔය දේශනාව යන්නේ. එතකොට සංඥාව නිසා තමයි මේ චේතනාව. පෙටකෝපදේශයේ පෙන්නවා ඇත්තම කියනවා නම් සංඥා තුනක්ම තමයි චේතනාව කියන්නේ කියලා. මොකද්ද මේ සංඥා තුන? අසුභේ සුභයි කියන සංඥාව. දුක්ඛේ සුඛයි කියන සංඥාව. අනත්තේ අත්තා කියන සංඥාව. ඔන්න මේ සංඥා තුනම තමයි චේතනාව කියන එක පෙටකෝපදේශයේ පෙන්නවා. එතකොට මේ චේතනාව ඇති වුණාට පස්සේ දැන් අපි සංඥාව නිසා මට චේතනාව තියෙනවා. ඒ චේතනාව ඇති වුණාට පස්සේ මම ගන්නවා අනත්තේ අත්ත කියලා. අර දේවල් මම මගේ කියලා ගැනීමක් කරනවා. මතකද පාර්ලීය සූත්‍රයේ අපි කිව්වේ රූපං අත්තතිවා සමුනුපස්සති යාකෝපනසා භික්කවේ සමුනුපස්සනා සංකාරෝ. මේක මගේ කියලා ගැනීම තමයි සංස්කාරය වෙන්නේ. මම සංස්කාරය හදන්නයි මේ යන්නේ. මමං කාර්ය කරාම මං ඔන්න සංස්කාරයන් හදනවා. එතකොට දැන් අපිට පේනවා චේතනාවක් ඇති වුණොතින් ඒ චේතනාව හේතු කොටගෙන මේ සංස්කාරය හදනවායි කියලා. චේතනාවට තව හොඳ අර්ථ දැක්වීමක් තියෙනවා. පැටකෝපදේශයේ පෙන්නෝ ඉතිපි කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා ආයන් චේතනා කියලා. වෙන කොහේවත් මේක මේ විදිහට අර්ථ දැක්වීමක් කරලා නැහැ. මුළු සූත්‍ර පිටකේම ඔය මහා කච්චාන මහරහතන් වහන්සේට පෙන්ලා දී තින් අනිත් දේවල් විනාශ වෙලා ගිහිල්ලා මේ වගේ වැදගත් ධර්මයන් නැති වෙලා තියෙනවා. ඒතර මෙතන පෙටකෝපදේශයේ පෙන්නනවා කාමේසු සංයුක්තෝ විහෙරති. කබලිකාර ආහාරේ මං කරකෝ හිටපු කතාව. සංයුක්තයි මං මේකත් එක්ක තියෙනවානේ. සංයුක්තෝ විහෙරති. දැන් එතකොට බලන්න ඔතන සංයුක්ත වෙනවායි කියනවාම තියෙනවා. දැන් බල්ලා කන කෑම තියෙනවා. අපි කන කෑම තියෙනවා. බල්ලගේ කන කෑමත් එක්ක අපේ සංයුක්තයක් නැහැ. බළු කෑම කන කෙනෙක් ඇරුණාම එහෙම සංයුක්තයක් නැහැ නේද? ඒතර අසුචි තියෙනවා, කෑම තියෙනවා. අසුචිත් එක්ක අපේ සංයුක්තයක් නැහැ. ආහාර වශයෙන් එක ගන්නෙ නෑ අපි. ඒතර හැබැයි ඌරා එක ගන්නවා, ඒක වෙන කතාවක්. එතකොට දැන් අපිට පේනවා අපි වෙන් කරගෙන තියෙනවා කාමේසු සංයුක්තෝ විහෙරති. මේක බය කරනවා භාවිතම භාවිත කරනවා කනවානේ. මේක ආහාරය මම භාවිතා කරනවා භාවිතෝ. අජෝ සංඥා අල්ලගෙන ඉන්නවා. ආයන් චේතනා මෙන්න මේකයි චේතනාව කියලා කියන්නේ. එතකොට දැන් මේ චේතනාවෙන් අපිට පේනවා එහෙමනම් අර මුලින් කියපු කතාවම තමයි කරකෝ මං ආපහු මෙතෙන්ටත් ගිහින්නේ අලුත් දෙයක් නෙමෙයි. අරකම මම ගෙනියමු. එතකොට දැන් මේ දේ මං අනත්තේ අත්තා කියලා ගන්නවා. අර දේ මගේ කියලා ගන්නවා. මොකද දැන් භවයටත් ගිහිල්ලානේ මම තියෙන්නේ. භවයටත් ගිහිල්ලා මම මේ ශරීරයක් හදාගෙන මිනිසෙක් වාගේ ඉපදිලා ඉතින් මේක තියෙන පුද්ගලයාට මේ මම ඉන්නවා. මේක මගේ. මමංකාරය අහංකාරය කියලා දෙකක් තියෙනවා. ඒක නම් කරගෙන යනවා. අනත්ත දේ අත්තා කියලා ගන්නවා. ඉතින් මේ විපල්ලාසයක් ඇති වෙනවා. ඔතනක් තුනක්ම ඇති වෙනවා. සංඥා, චිත්ත, දෘෂ්ටි කියලා අර ඉස්සෙල්ලා වගේම. දැන් එතකොට අපිට දැන් පේනවා අසුභේ සුභයි කියනකොට සංඥා චිත්ත දෘෂ්ටි තුනක් තියෙනවා. දුක්ඛේ සුඛාන්ති කියනකොට සංඥා චිත්ත දෘෂ්ටි කියලා තුනක් තියෙනවා. අනත්තේ අත්ත කියලා සංඥා චිත්ත දෘෂ්ටි තුනක් තියෙනවා. එතකොට දැන් විපල්ලාසම නමයක්, ලෙඩ නමයක්ම හම්බ වෙලා තියෙනවා අපිට. දැන් මේක නිසා මම මේ දිට්ඨිය කියන එක, දිට්ඨි උපාදානිය කියන එක ඇති වෙනවා. ඇත්තෙම කියනවා නම් මෙතන පෙන්නනවා මේ සංසාරය කියන එක අභිනන්දනා කරනවා කියලා. මේ අනාත්මය අත්තා කියලා ගන්නකොට සංසාරේ අභිනන්දනා කරනවා. සංසාරේ අභිනන්දනා කරලා ඒ කරන භව දෘෂ්ටිය කියන එක තමයි මේ විපරීත දෘෂ්ටිය දැඩිව ගැනීමක් කරනවා. ඒක තමයි මේ දිට්ටි උපාදානිය කියලා කියන්නේ. මේ මගේ සංසාරේ මං අභිනන්දනා කරලා හොඳට පිළි අරගෙන මම මේක දැඩිව ගන්නවා. විපරීත දෘෂ්ටිය මම දැඩි කරගන්නවා. මොකද මේක තාපව කැරකෙනවා. නැවත නැවතත් මෙතෙන්ටම එනවා. මගේ 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 කියන කතාවම තමයි ඉන්නේ නේද? එතකොට මේ තමයි මේ ditthi upadane ඇති වෙනවා. මේ ditthi upadane නිසා අපිට මේ පරමාස කාය ග්‍රන්ථේ මේක තිතෝ පරමාසං කියලා කියනවා. තිතෝ පරමාසං. එතකොට මේ දෘෂ්ටි පරමාසය ග්‍රන්ථය කරනවා. එතකොට මේ අපිට වැරදිච්ච දෙයක් අපි මේ ග්‍රන්ථ කරගන්නේ. අපි අභිනිවේෂය අපි ඇල්මක් එහෙම ඇති කරගෙන මේක අපි මේ විපරීත දෘෂ්ටියක් මේක ග්‍රන්ථ කරගන්නවා. මේක ග්‍රන්ථ කළා දැන් මේක අපි පහ කරන්නේ නැති නිසා මේ අනුසය ඒක නිසා දිට්ටි ආශ්‍රවය කියන එක ඇති වෙනවා. ආශ්‍රවය දැන් මේක වැඩි වෙලා විපුල බවටපත් වුනහම දෘෂ්ටි ඕගය කියන එක ඇති වෙනවා. ඒ දෘෂ්ටි ඕගේ කියන එක يعني ආසය කියන ධර්මයේ ඒ කියන්නේ මේක මේ තමන්ට දරා ගන්න බැරි ප්‍රමාණයට වීම කියන එක unbearable කියන ප්‍රමාණයට ආවයින් පස්සේ මේ මේ ඕගේ කියන එක ඒක නිසා දෘෂ්ටි සල්ලය කියන එක ඇති වෙනවා මේ දිට්ඨි සල්ලය ඇති වුණාම ඇත්තෙම කියනවනම් මාන සල්ලයත් එතනම ඇති වෙනවා තවත් සල්ලයක් උදෙන්ට එකතු වෙනවා ඒ දිට්ඨි සල්ලය තියෙනවනම් මාන සල්ලයක අපි ඕක කියලා නැහැ දිට්ඨි සල්ලය නිසා මාන සල්ලයකුත් ඇති වෙනවා දැන් මේ සල්ලය හේතු වුණාම අපි මේ සංඥාවට ආපහු විඥානේ ගමන් කරනවා සංඥා උපගමන් කියලා කියනවා ඒ මොකද සංඥාව තමයි හේතු උනේ අපිට චේතනාව ඇති වෙන්න මට මේ පාරේ ගමන් කරන්න හේතු උනේ සංඥාව මේ පාරට මම අවතීර්ණ උනේ සංඥාව දෙවෙනි පාරේදී මොකද උනේ ස්පර්ශ වෙලා මට ඇති වුණා වේදනාව ඒ වේදනාව හේතු කොටගෙන තමයි මගේ මේ ගමන සිද්ධ වෙන්නේ එතකොට මම වේදනාව අල්ලගෙන තමයි විඥානේ ඉන්නේ දෙවෙනි පාරේදී තුන්වෙනි පාරේදී සංඥාවෙන් තමයි මම මෙතෙන්ට අවතීර්ණ උනේ ඒ සංඥාව අල්ලගෙන තමයි මම මේ මගේ විඥානේ පවතින්නේ. දැන් මම බයෙන් අගතියට යනවා. බයෙන් අගතියට වෙන්නේ මොකද මම බය වෙන්නේ. මම බය වෙන්නේ අනේ මේක කැඩෙයිද කියලා. ඕකෙන් හදනවනේ සංස්කාරයක්. දැන් මමංකාරය කරලා මම හදනවා සංස්කාරයක්. සංස්කාරය කරලා මම කල්පනා කරනවා අනේ මේක කැඩෙයිද කියලා. මේකයි මම මේ බය වෙලා තියෙන්නේ. වඩුව හදනවා මේසයක්. වඩුවට ෂුවර් නැහැ මේස කැඩෙයිද කියලා. දැන් මිනිස්සු බෙලක් කියලාට ඔහොම කරනවනේ නේද වැඩ කරලා ඉවිල්ලා බයින් බයින් ඉන්නේ මේක අර මගුල් ගෙදරට මේකක් හදලා කලබලයට ඇන් දෙකක් ගහලා යන්තම් හදලා තිබ්බා මේක දැන් මේ මේගොල්ලෝ ඇතුලේ ඉන්න වෙලාවෙම කඩාගෙන වැටෙයිද කියලා මේ මනුස්සයට බයක් තියෙනවා එයාගේ අර ඒක තමයි ඒ සංඥාවල්ලගෙන ඉන්නේ එයාගේ අර වාගේ තියෙනවා මේ අපි බය වෙලා තියෙන්නේ මොකද අපි මේ ශරීරයක් හදාගත්තා මේ ශරීරය කඩාගෙන වැටෙයිද පේනවා නේද ලෙඩේ මතුවේ නැහැටි දැන් එතකොට පේනවා නේද රහතන් වහන්සේ ලීලා තියෙනවා එතන ඊළඟට ඇති වෙන්නේ මොකද්ද ව්‍යාධිය ලෙඩ වෙයිද මම ලෙඩ වෙයිද කියලා එහෙම එකක් තියෙනවානේ ඔන්න ව්‍යාධිය ඇති වෙනවා ඔය ව්‍යාධිය කියන එක ගත්තහම ඔය ඇත්තම කියනවනම් මම ওই රහතන් වහන්සේගෙන් උග ආවම මේ පාර එතකොට ව්‍යාධිය ඇති වෙනවායි කියලා මට එනකොට රහතන් වහන්සේ එක පාටම පෙන්නවා ඒ දරුවෝ මේ මේ සූත්‍ර දේශනාවේ මෙහෙම තියෙනවාද කියලා මට අක්ගාල මතක් වුණා ඒ වෙලාවේ කියනකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ මේ සූත්‍ර දේශනාව ධාතු විභංග සූත්‍රය. ධාතු විභංග සූත්‍රයේ අවසාන හරිය තථාගතයන් වහන්සේ දේශනා කරනවා මඤ්ඤන්ති. මඤ්ඤන්ති භික්ඛවේ රෝගතෝ. මඤ්ඤන්ති භික්ඛවේ ගණ්ඩතෝ. මඤ්ඤිතාවක් තියෙනවා. මොකද්ද මේ මඤ්ඤන්ති කියලා කියන්නේ? මේ සපොසිෂන් කියන ඉංග්‍රීසි වචනේ. මෙතෙන්දි ගන්නවා මම වෙමි කියලා ගන්නවා. මම සංඥාවක් සහිත පුද්ගලයෙක් කියලා ගන්නවා. මේ මේ ඉහෙළම ධානයෙන් ගැන බුදුහාමුදුරු කතා කරන්නේ මේ වගේ මේ කසිකබල් ශරීරයක් ගැන නෙමෙයි. එයා කියනවා මම සංඥී, අසංඥී. නව සංඥා නා සංඥා. මේ වගේ මේ අවුරුදු 80 කැඩෙන ඒවා නෙමෙයි 84000 ions. එච්චර කාලයක් තියා ගන්න පුළුවන් දෙ. මෙහෙම දේ එයා කල්පනා කරනවා මේක මම මෙහෙම වෙනවයි කියලා කෙනෙක් හිතනවා. තමන් හිතනවා මෙන්න මේ මම මේමයි. කියන්නේ මම හරියට මේ ඩිග්‍රී එකක් කරලා දැන් මේ අපි සාමාන්‍ය උදාහරණයක් ගන්නවා නම් මේ මනුස්සයා ඉතින් පාස් වෙලා ඉතින් දැන් මං හිතමු මං ඉංජිනේර මම ડોක්ටර් ඒ වගේ කියලා ඉතින් දැන් එකක් දා ගන්න ඕනේ මම මේ ජාතියේ මනුස්සයා දැන් මම PhD කළා මම ડોක්ටර් ඒ වගේ දාගෙන තියෙනවානේ අන්න ඒ වගේ මේවා හදාගෙන තියෙනවා ඒවා හදාගෙන දැන් තමන් හිතාගෙන ඉන්නවා මේකයි කියලා ඔක ගෙනියන දෙයක්වත් නෙමෙයි තමන්ට භාවිතා කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි දැන් අපි හිතමු ගෙනියන්න පුළුවන් දෙයක් කෙනෙක් කල්පනා කරනවා කියලා. නව සංඥා නා සංඥාදීට ගිහිල්ලා මේ මනුස්සයාට මට ඉපදෙන්න පුළුවන්. තව ගෙනිය ගන්න පුළුවන් තත්ත්වයකට. බුදුහාමුදුරුවෝ මේකත් රෝගයක්. මේම සිතන එකත් රෝගයක්. එතකොට අපිට පේනවා මේ මනෝ සංචේතනාවෙන් ඇති වෙලා තියෙන්නේ ඔන්නේ ව්‍යාධිය කියන එක තමයි. දැන් එතකොට මම ශෝක කරනවා. මොකද මම ශෝක කරන්නේ? මම මගේ දැන් බලන්න සංඥාව මගේ සංඥාව මම හිතාගෙන හිටියේ සුඛයි කියලා. හැබැයි මට දෙවෙනි පාරේ ස්පර්ශාහාර පාරේ ගිහිල්ලා අවසානයේට ඇවිල්ලා තියෙන්නේ දෝමනස්සය. ප්‍රතිඵලය දෝමනස්සය. එතකොට දෝමනස්ස නැහැ. ඒ කියන්නේ දුක කියන එක ස්පර්ශ වෙලා ප්‍රතිපලයේ වශයෙන් දෝමනසේ නම් තියෙන. එහෙමනම් මගේ සත්‍ය වශයෙන්ම සංඥාවේ තියෙන්නේ මොකක්ද? දෝමනස්ස ස්වභාවය. දෝමනස්ස ස්වභාවය සහිත සංඥාවක් භාවිතා කරලා මම හදපු බඩුව සංස්කාරේ තියෙන ශෝක කරන ස්වභාවය නෙමෙයිද? බඩු බාස් කෙනෙක් මේසයක් හදනවා, ඒකට භාවිතා කරන කකුලේ ලීයේ පළුදු තියෙනවා, ගැට තියෙනවා. එහෙම නැත්නම් මේසේ උඩ ලෑව හරිනති දේවල් තියෙනවා. එතකොට මේ මිනිස්සයාට මේක දිහා බලන බලන පාට මේක ශෝකේ නේද ඇති වෙන්නේ? මේක ෂක්, මේක මේ කෑල්ල තියෙනවානේ, මේක වැරද්ද තියෙනවානේ. බඩු වැඩ කරන අයට නම් මේක හොඳට පැහැදිලිව වෙන්නේ. අරක දකින දකින වෙලාවට මෙයාට ශෝකිය තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ තමන්ගේ ශාරීරියේ දකින්නකොට මේ වෙනකොට අපි දන්නවා අපි ජරා වෙලා කියලා නේද? මනෝ සංචේතන ආහාරයට එන්නේ ඉස්සෙල්ලා ස්පර්ශ ආහාරයෙන් අපි ජරාව දෝමනසේ ඇති වෙලා තියෙන්නේ. කණ්ණාඩි ඉස්සරහා පිට ගිහිල්ලා බැලුවාම කෙස් පැහිලා, රැලි වැටිලා නේද? ඒ තත්ත්වෙන්නේ තියෙන්නේ. එතකොට මේක පේන්න පේන්න අන්න අර වඩුව අර ලී කෑල්ලේ පළුද්ද දකින්නවා වගේ තමයි මෙන්න මේක දකින්නේ. පොඩි ළමයා හිතන් ඕක දකින්න. පොඩි ළමයා අම්මට ඇවිල්ලා කියන්නේ අවුරුද්ද දෙකක් ගියාම දැන් මෙහෙම මෙහෙම වෙනස් වෙලායි කියලා. වහා එයාටත් ටිකක් අප්සෙට් මේක. එයාගේ ඉච්චරම කැත නැහැ. අපි දෙක බැලුවාම ඒ ළමයාටත් මේක තේරෙනවා. අර ලස්සන දිවිච්ච ගතිය දැන් නැහැ. අම්මත් දැන් වැඩි ඉඹින්නේ නැහැ. ඉස්සෙල්ලාට කිරිසූඳට හරි මොනවාරි කරානේ දැන් මේකට ඒක නැති වෙනවා. අන්න ඒ විදිහ තමයි තියෙන්නේ. යනකොට යනකොට දැන් වයසට ගිය මනුස්සයව කවුරුවත් ඉඹින්නේ නැහැ නේද? අන්න ඒ වගේ තියෙනවා. අන්න බලන්න අපි වෙනස් වෙ යන හැටි. දැන් බලන්න අපිට පේනවා එහෙමනම් මේ සංඥාවේ තියෙන දෝමනස්ස ස්වභාවයේ සහිත සංඥාවකින් අපි යමක් හැදුවද සංස්කාරයේ ඒ සංස්කාරයේ තියෙන ශෝක කරන ස්වභාවය. එතකොට දැන් අපි කර්ම වැඩිද දැන් හතරවෙනි පාරක් පුළුවන්. එතකොට ශෝකය කියන එක දැන් අපි බැලුවාම දැන් බලන්න ඊළඟට මට ඇත්තෙන්ම කියනවා නම් මගේ සංස්කාරයම ශෝකයි කියලා. කෝක අමතක කරන්න එපා මෙන්න මේ වචන හතර. දුක්ඛය තමයි මට ස්පර්ශ වෙන්නේ. දුක්ඛය ස්පර්ශ වෙලා මට ලැබෙන්නේ දෙවිනි පාර ප්‍රතිඵලය. ඒක මතක තියාගන්න. දෝමනස්සේ ස්පර්ශ වෙලා මට හැදෙන සංස්කාරයේ තියෙන්නේ ශෝක කරන ස්වභාවය. අපි කෙඳිරි ගන්නව නේද වචන පිට කරන්නේ? මේ නිකන් ඉන්නකොට නිකන් මේ කියලා හරින්නේ, කකුල දිගාරින්නේ, ශෝක කරන ස්වභාවය. මේ කිඳිරි ගගා මිනිස්සු ඉන්නේ, හැබැයි කිඳිරි ගගා ඉන්නවයි කියලා දන්නේ නැහැ. ඒ තරම් දෙයක් තියෙන්නේ මේකේ. අසනීප වුණාම නම් හොඳට තේරෙනවා, නිකන්ම කිඳිරි ගෑවෙනවා, අනිත් පැයටත් ඇහෙනවා, අනිත් වෙලාවටත් කිඳිරි ගගා තමයි ඉන්නේ. එතකොට ඒ ශෝකයම තමයි තියෙන්නේ. ඉතින් මේකේ ශෝකයන් තව ගොඩාක් දේවල් තියෙනවා, අපි පස්සේද බලනවා. මේ ඒ ශෝකයන් ගත්තාම අපි මේ පරුසාවාච පිසුනාවාච කියලා වහා විශාල ශෝකයක් තියෙනවා ඒවා කිරීමෙන් සංස්කාරයේ. එතකොට දැන් එහෙමනම් මේ ශෝක සහිත වූ සංස්කාරය තමයි ඒකෙන් හදන්නා වූ විඥානය. සංස්කාරයෙන් තමයි විඥානය හදන්නේ. මේක හොඳට මතක තියාගන්න. ඔය කජ්ජනී සූත්‍රයේ බුදුහාමුදුරුව පෙන්නනවා සංස්කාර කියන්නේ මොකද කියලා. එතෙන්දි පෙන්නනවා මේ සංස්කාරය කියලා කියන්නේ සංකතං අபிසංකරොන්ති කියලා. සකස් කරපු දෙය නැවතත් සකස් කරනවා කියලා. මොකක්ද ඒක සකස් කරන්නේ? රූපේ රූපේ වශයෙන් සකස් කරනවා, වේදනාව වේදනාව වශයෙන් සකස් කරනවා, සංඥාව සංඥාව වශයෙන් සකස් කරනවා, සංස්කාරය සංස්කාරය වශයෙන් සකස් කරනවා, විඥානය විඥානය වශයෙන් සකස් කරනවා. මේකයි සංකතං අபிසංකරොන්ති කියලා බුදුහාමුදුරු පෙන්නනවා. සංස්කාරය කරන්නේ මෙන්න මේ ක්‍රියාවලිය. අපි පොඩි උදාහරණයක් ගත්තොත් මං අපි හිතමු මම අද මොනව හරි ආහාරයක් කෑවා කියලා. ටොපියක් කියන්නකො මේක මම අද කාලා, මේක මං හිතුවම මං ටොපි ගන්න කැමති මිනිහෙක් කියලා. මේකේ රසක් තියෙනවා නම් දැන් ඊළඟ දවසක ඔය වාගේ ටොපියක් මම තව ගෙදරක දකින්න, ඒ වගේ හැඩයකට යම්කිසි වස්තුවක් මම දකින්න, දී කැලක පාට ගාලා තියෙනවා වෙන්නත් පුළුවන්. මේක දැක්කම මගේ මනසේ විඥාණය හදනවා මෙන්න ඔයා එදා කාපු කෑම, මෙන්න ඒකේ රස, කටට කෙලත් ඇවිල්ලා ඇති ඒ වෙලාව වෙනකොට, මෙන්න ඒකේ රස, මෙන්න මේකේ මේ සංඥාව, මෙන්න මේකේ ලස්සන, මේ ඔක්කොම ඇවිල්ලා තියෙනවා. ඒක කලේ ඔක්කොම කවුද? සංස්කාරස්කන්ධය. මේක හරිය වැදගත්. මේ ධර්මය අවබෝධ කරගන්න සංස්කාරස්කන්ධය විසුණුයි මේ ඉතුරු පහම හදන්න. සංස්කාරස්කන්ධය විසින් රූපේ රූපේ වශයෙන් හදනවා, වේදනාව වේදනාව වශයෙන් හදනවා, එතකොට දැන් මේක දැකපු ගමන් මේ ආහාර සම්බන්ධයෙන් මේ ඔක්කොම පැකට් එක හම්බෙලා තියෙන්නේ. දැන් පාරම කාලා බලනවා. කාලා බැලුවාන් පස්සේ කතාව වෙනස්. එදා එක වාගේ නෙමෙයි මේක ගැළපීමක් නැහැ, රසයක් නැහැ. ඉතින් දැන් අර දුක්ඛයක් තියෙනවා. හැබැයි ඒකත් ඉවසනවා අපි. අර මොනසයට ඒක කියන්නේ නැහැ. ඒක ඉවසනවා. ඉතින් උතන අර එතන ඒ දුක්ඛතාවයේ වෙනසකුත් තියෙනවා. විපරණාම දුක්ඛතාවයේ අර තිබිච්ච එක නෙමෙයි, තිතස් අඤ්ඤතත් සංකත ලක්ෂණේ තියෙනවා. ඒක නිසා මේක වෙනස් වුණායි කියන හැඟීමක් තියෙනවා. ඒකත් අපි ඉවසගෙන කනවා. එතකොට දැන් අපිට පේනවා මේ සංස්කාර ස්කන්ධයේ විසුනේ ඔක්කොම හදන්නේ. එහෙනම් දැන් මෙතෙන්දි පේනවා සංස්කාර ස්කන්ධයේ විසින් මේ විඥානේ හදනවා. සංස්කාර ස්කන්ධයනේ විඥානේ හදන්නේ. එතකොට දැන් මේක තමයි මෙයාගේ මේ විඥාන ආහාරය. මේ විඥාන ආහාරය ඇති වුණාම මේකෙදි මම අනිච්චේ නිච්ඡා කියලා විපල්ලාසයක් ඇති වෙනවා. අනිත්‍ය දේ නිට්ටයයි කියලා. මොකද වෙන්නේ? අනිත්‍යේ නිට්ටය වෙන්නේ හේතුව තමයි අර රෝද මට හොඳට හයියෙන් කරකවන්න පුළුවන්. බොහොම වේගෙන් මං කරකවනවා. අර ආහාර සම්බන්ධයෙන් මේ ඩයග්‍රෑම් එකේ ඔයගලන්ට පේනවා පළවෙනි එකේ රෝදයක් මේ කරකිනවා. මේකේ ඒක මේ මැද්දෙත් රෝදයක් කරකිනවා. මෙතනත් රෝදයක් කරකිනවා. මේ රෝද කරගෙනකොට මගේ මැෂින් එක කාර් එක යනවා. කාර් එකේ රෝද දෙක තුනක් කරකිනකොට කාර් එක ඉස්සරහට යනවා නේද? එතකොට මට පේන්නේ මේ විඥාණයේ එනවා. විඥාණයේ එකක් එනවා, තව එකක් එනවා. මට ඒවයි එක හොයාගන්න බෑ. විඥාණය එකම දේ මම ඊයේ කඩලගොට්ට කතාව කිව්වේ ඒකයි. කඩලගොට්ටක් ඇදලා ගත්තා, තව කඩලගොට්ටක් ඇදලා ගත්තා. මට මේක වෙනසක් හොයන්න බෑ. හැබැයි මට මේක බොහොම වේගෙන් අදිනවා නම් මට පේනවා මේක කන්ටිනියුස්ලි මෙන්න මේ එකම දේ වෙලා තියෙනවා කියලා. විඥාණය අවබෝධ කරගන්නකොට මේකේ අර ඒ කන්ටිනියුටි කියන එක කල්පනා කරන්න ඕනි. මේක කන්සිකියුටිල්, මේක එකින් එකට එනවා. එකක් ආවා ඊළඟ එක එනවා, ඊළඟ එක ඊළඟ එක එනවා. මට මේ දෙක අතර අතරක් හොයන්න පුළුවන් කමක් නැහැ. ඒකට මට තියෙන්නේ මේක නිත්‍යයි. මොකද මේ මේක මෙතන මේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන් 6 මෙතන පෙන්වනවා. මේකේ මේ ධාරාවක් වාගේ ඇහින් එකක් එනවා, කනින් සද්දයක් ඇහෙනවා, නාසයෙන් සුවඳ. මේක රිපීටඩ්ලි මේක වෙනකොට මේ මනුස්සයාට මේක ආගන්න බෑ. මේක මේ කියන ශ්‍රොතයක් කියලා මේ ධාරාවක් වාගේ තමයි විඥාණය පවතින්නේ. එතකොට දැන් මම මේක නිසා මේ ස්කන්ධයන් මම ආත්ම වශයෙන් ගන්නවා. ඒක තමයි අත්වාද උපාදානේ. මොනවද මගේ මේ රූප වේදනා ඒ සංඥාන් තියෙනවනේ. මේ ස්කන්ධයන් මම ගන්නවා ආත්ම වශයෙන්. එතකොට දැන් මෙතෙන්දී මේ අත්වාද උපාදානේ කියන එක ඇති වෙනවා. අත්වාද උපාදානේ ඇති වුණාම ඒක නිසා මේ අවිද්‍යා යෝගය කියන එක ඇති වෙනවා. අර කාම යෝගය වගේම තමයි. ඉතින් මේ අවිද්‍යාවෙන් මම මේකේ මේ ගමන් කරන්න කැමති වෙනවා. ඇත්තෙම කියනවා නම් ඔය අනාගාමී වුණු පුද්ගලයෙකුත් අකනිට රාම ලෝකයේ ආයේ ලෝකෝල ඉපදෙන්නේ මේ අත්වාද උපාදානිය නිසා. එතකොට ඒක තමයි අවිද්‍යා යෝගය. මේ දේවල් අරගෙන ওই විදිහට යනවා. ඉතින් හැමෝම ওই අවිද්‍යා යෝගය තියෙන හැමෝටම. ආටවත් මේක නැති කෙනෙක් නැහැ. රහතන් වහන්සේ විතරයි මේ පාරවල් හතර යන්නේ නැත්තේ. හොඳට මතක තියාගන්න මොන මාර්ගපල ලැබුණත් මේ හතරෙම ගමන් කරනවා. රෝද හතර යනවා වගේ මේ හතරේ තමන් ගමන් කරනවා. රහතන් වහන්සේ විතරයි මේ එකක පාරකවත් යන්නේ නැති පුද්ගලයා. අනිත් හැමෝම යන. හොඳට මතක තියාගන්න ඕනේ. මොකද නැත්තම් අපිට වැරදෙනවා. එතකොට මේ අත්වාද උපාදානේ අවිද්‍යා යෝගය ඒක නිසා ඉදන් සච්ඡාපි නිවේස කාය ග්‍රන්ථිය කියන එක ඇති වෙනවා. මේ ඉදන් සච්ඡාපි නිවේස කාය ග්‍රන්ථිය අපි පස්සේ හුඟාක්ම පැහැදිලි කරනවා තවත් ඉස්සරහට. දැන් අපි තේරුම් ගත්ත නේද අනත්ත වේදී අත්ත කියලා එකක් අපි ගන්නවා කියලා. මමංකාරයක් කරනවා නේද? මමංකාරයක් කරනකොටම ඇත්තෙම කියනවනම් මම මුසාවක් කරන්නේ. අනත්ත උදේ අත්ත කියනකොට මේක මගේ කියනකොට මුසාවක් කරන්නේ මම. දැන් අපි පළක් වෙලාට මේ අපේ මේ කකුල ඇඟටම සම්බන්ධ වෙලා තියෙන එක අපි කියනවනේ ඔක මගේ කියලා. අයි දොස්තර මහත්තයා ඔක පළක් වෙලාට පෙන්නනවා නේද අපේ නෙමෙයි කියලා. ඔක කපලා අයින් කරන්න ඕනේ කියලා එයා කපලා අයින් කරනවා. එතකොට තේරෙනවා අපිට මගේ නේ. එතකොට මම කලින් හිතාගෙන හිටියා නම් මේක මගේ කියලා අන්න මගේ මුසාව. හරි? එතකොට ඕවා තමයි මට ග්‍රන්ථ වෙන්නේ. මුසාවාද, පරුසාවාච, පිසුනාවාච මේවා ඔක්කොම මට ග්‍රන්ථ වෙනවා. මම කියනවා මේක තමයි හරි. කවුද කියන්නේ මේවා නිත්‍ය නෙමෙයි කියලා? මේ මට දැනෙන්නේ. මට විඥාණයෙන් දැනෙනකොට මම කියනවා මේ නිත්‍ය, මේ කවුරු හරි කිව්වට, බුදුහාමුදුරුවෝ කිව්වට මට මේක මෙහෙම නෑ කියලා. මේ පුද්ගලයාට දැනෙන විදිය. එතකොට අනත්ත වූ දේවල් අත්ත කියලා කියනවා, මේ ගෙදර මගේ, බල්ලා මගේ, කුකුලා මගේ. ඉතින් ඒ ඔහොම කියාගෙන ඉන්නවා. අන්තිමට ඉතින් එයා මැරලා 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 යනකොට අන්න පොඩ්ඩක් පේනවා මේක නම් මගේ නම් වෙන්න බෑයි කියන එක නේද? එතකොට මේ ශාරීරික කැලලවත් මගේ නෙමෙයි. මොකද මරණ මොහොතේදී මේක අපි දාලා යනවනේ නේද? එතකොට දැන් මේ ඉදන් සච්චාපි නිවේස කාය ග්‍රන්ථය මෙතන පෙන්නනවා, ඇත්තම කියනවා තිතෝ පපඤ්ඤතා ග්‍රන්ථති කියලා පිටක උපදේශයේ පෙන්නනවා. තිතෝ පපඤ්ඤතා ග්‍රන්ථති කියලා කියන්නේ අර තණ්හාවන් දෘෂ්ටීන් තියෙනවනේ, අන්න ඒව තමයි මේ අන්තිමට කෙටියෙන් කියනවා නම් ග්‍රන්ථ වෙලා තියෙන්නේ. තණ්හාවෙන් මමංකාරයක් ඇති වුණානේ මගේ කියලා නේද? එතකොට දෘෂ්ටියෙන් තියෙනවනේ මගේ මගේ කියලා. එතකොට ඒව තමයි මේ ග්‍රන්ථ වෙලා තියෙන්නේ. කෑම කබලිකාර ආහාරය හොඳයි, මට වේදනාවක් ඇති වුණා, ඒක නිසා මට තණ්හාවක් ඇති වුණා, ඒව මට ග්‍රන්ථ වෙනවා. එතකොට දැන් මේක නිසා ආපහු අර වගේම අවිජ්ජා ආශ්‍රවය කියන එක ඇති වෙනවා. අවිජ්ජා ආශ්‍රවෙන් අවිද්‍යා ඕගේ කියන එක ඇති වෙනවා. මේකත් ෆ්ලඩ් එකක් වාගේ. මේක නිසා මට මෝහ සල්ලේ කියන එක ඇති වෙනවා. මෝහ සල්ලේ කියනකොට කල්පනා කරන්ඩ තමන්ට හිතන්න පුළුවන් මේ මුසාවාද, පරුසාවාච, පිසුනාවාච කියන තුනම ගන්නකො මෝහයයි කියලා. ඒකත් රහතන් වහන්සේ පෙන්ලා දුන්නේ ඒ තුනම ගන්න කිව්ව මෝහයයි කියන එක. මුසාව කියන එක මෝහය මගේ කියලා. ඔය මේ අර සූත්‍ර දේශනාවේ පෙන්නවා ආපහු මොකද්ද මේ ධාතු විභංග සූත්‍රයේදී යම් මුසා මෝස ධම්ම යම් සච්ඡං මෝස ධම්ම නිබ්බාන එහි මෙතයි සච්ඡා දිට්ඨාණිය කියන එක එන්නේ. ඒතර මේ හැමදේම අනිද්දේවල් මුසාවල්. හරි පුදුමයි මේක. අපි හිතාගෙන හිටියේ මේ මේ කෙමිස්ට්‍රි හරි ෆිසික්ස් හරි මැතමැටික්ස් හරි අරවා මෙහෙමයි කියලා නේද? මේ ඔක්කොම මුසාවල්. අමෝස ධර්මයකට තියෙන නිබ්බාණිය විතරයි. මේ මුසා අනිත් දේවල් ඔක්කොම අපි මේ අරගෙන තියෙන්නේ. දැන් ඉතින් ගොවියෙකුට ගිහිලා ওই මැතමැටික්ස් ගන්නන්න හැදුවට ඒ මිනිස්සයා පැත්තකට තල්ලු කරලා දාන නේද? මේව මට වැඩක් නැහැ කියලා. පැලේ හිටේව ප්‍රතිපලේ එයාට ඕනේ නැහැ මේ ඒ පැත්තෙන් කතාවක්. ඉතින් අන්න ඒ වගේ මේ අනිත් දේවල් ඔක්කොම ඒවයි සත්‍ය නැtei කියනෝ නෙමේ. ඒක හැබැයි නිර්වාණයත් එක්ක බලුවාම ඒවයි ඇති. සත්‍යයක් නැහැ ඔක්කොම මේ తాවකාලිකව හදාගත්ත දේවල් තමයි තියෙන්නේ. ඉතින් ඒවත් වෙනස් වෙ යන දැන් රසායනික විද්‍යාව කරන අය දන්නවා ඇති මේ අර 106යි කිව්වා. දැන් කියනවා තව ඊට වඩා මෙහෙම තියෙනවා. තව එකතු වෙලා දැන් මේ ඒක කොච්චරද කියලා දන්නේ නැහැ. ඒ තරම් මේ කෙලවරක් නැතුව ගිහිල්ලා. එතකොට දැන් අපිට පේනවා මේවයි මේ తాවකාලික සත්‍යයක් විතරයි ඔය තියෙන්නේ. එතකොට මේක මේ මුසාවන් මෝස ධම්මයේ කියන එක අපි බලනවා. එතකොට මෝහ සල්ලේ ඇති වුණායින් පස්සේ අර සංකාරය සංකාර උපක විඤ්ඤාති කියන එකයි මේ සංකාර උපක කියලා කියන්නේ. අර සංස්කාරය අල්ලගෙන විඥාණය තියෙනවා. ඒ කියන්නේ විඥාණය හැදුවේ මොකෙන්ද? සංස්කාරයෙන්. ඒ සංස්කාරයෙන් හැදපු විඥාණය. මේ සංස්කාරයෙන් හැදපු විඥාණයේ මොන සංස්කාරයද අපි කතා කරන්නේ? ඇත්තෙම කියනවා නම් මේ සංස්කාරේ ශෝක කරන සංස්කාරය කියන එක මතක තියාගන්න. ශෝක කරන සංස්කාරයක් තමයි මේ හැදිලා තියෙන්නේ. හැබැයි මෝහය නිසා මේක අල්ලගෙන මගේ මේක පවතිනවා. මම මේ මෝහයෙන් අගති ගමනක් ගමන් කරනවා. ඉතින් දැන් අපිට බැලුවම හොඳට පැහැදිලි වෙනවා මේක හේතු කොටගෙන කෙලීම පැහැදිලි වෙනවා. ශෝක කරන සංස්කාරයෙන් හදන විඥානීය තියෙන්නේ පරිදේවේ. වචන පිට කරන ස්වභාවය නිතියෙන්නේ නේද? වචන පිට කරමින් කියනෝනේ මේ විදිහට දුකක් වෙලා අන්නේ පරිදේව ස්වභාවය තමයි තියෙන්නේ. ඉතින් වෙන මොකද්ද බලාපොරොත්තු වෙන්න පුළුවන්? මොකද අපිට උතෙන්දී අර අනිත්‍යේ නිච්ඡන්ති කියලා අපිට වැටුනේ මොකද්ද? අර අපිට දැන් චේතනාවෙන් අපිට ඇතුණානේ සංස්කාරයක්. ඒ සංස්කාරයේදී අපිටත් අර වාගේම ඊතලයක් අපිට වදිනවනේ නේද? එතකොට නිත්‍යයි කියලා ඊතලයක් තමයි අපිට වැදිලා තියෙන. හැබැයි ඕකේ තියෙන අනිච්චභාවය කියන එක, අනිච්චභාවයේ තියෙන ඊතලයක් අපේ මනසට නිත්‍යයි කියලා හැඟීමකින් යුතුව අපිට වැදිලා තියෙනවා. අපේ මේ ශරීරෙට ලේවලටම ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ඕකේ අර අනිත්‍යභාවය කියන එක මතුවෙනවා නේද? ඒක තමයි මරණය කියන්නේ. අනිත්‍යභාවය මතුවුණා, විස ටික මතුවුණා, ඔන්න මරණය කියන එක ඇති වුණා. සංස්කාරයේ තියෙන ශෝකේ නම් ඒකේ ප්‍රතිඵලය පරිදේවය. එතකොට පේනව නේද අපිට මේ රහතන් වහන්සේ හරියටම මේක අපිට කියලා දුන්නයි කියලා. Tamanටම පේනව නේද? එතකොට දැන් අපි බැලුවා මේකේ කාරණා 40යි. ඒ වගේම අපි කාරණා 8ක් බැලුවා. මොනවද? ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව. පළවෙනි එකේදී අපි බැලුවා උපායාසය කියන එකත් එක්ක නමයක් වෙනවා. දැන් අපි තව චූට්ටක් බලනවා නම් මහන්සි නැත්තම් අපිට පේනවා ඔය ඔයගොල්ලන්ගේ කොලේ නම් ඕක ඇඳලා නැහැ. මෙහෙම ලයින් එකක් පේනවා. මේ ජාතියයි දුක්ඛයයි හරහා උගුළු ඊතලයක් ගැහුවටින් ඔයාලට පේනවා මේක ප්‍රියේ විප්පයෝගී කියලා එකකට සම්බන්ධ වෙනවායි කියලා. ඉරක් ඇඳගත්තොත්. ඊළඟට අපිට තවත් ඉරක් පේනවා. මේ ජරාවයි ශෝකයයි එක ගෑවිලා යන ඊතලයක් ඇඳුවටින් එහෙම අප්‍රියන් එක්ක සම්පයෝගයේ කියලා එකක් අපිට පේනවා නේද? එතකොට ව්‍යාධියයි ජාතියයි දෝමනස්සයයි එක්ක අපේ සම්පයෝගය කියලා එකක් කියනවා. ජාතියයි දෝමනස්සයයි. ව්‍යාධියයි ශෝකයයි ස්පර්ශ වෙලා යම් පිච්චන් නලබි තම්පි දුක්ඛං කියලා එකකුත් එනවා. ඒ පස්සේ කොටස ටිකක් අමාරුයි. මේ මුල කොටසේ අපි එකක් හරි දෙකක් විතර බලමු. මේක අපිට පේනවා මේ ජාතිය තියෙනවා, මේ දුක්ඛය තියෙනවා. දැන් මං කියනවා ප්‍රිය දේන් නම් විප්‍රයෝගී වුණා කියලා. එතනම තියෙනව නේද පටිච්චසමුප්පන්න ධර්මය. මට ඕනි ජාතිය. හැබැයි මට ජරා වෙලා ව්‍යාධියටපත් වෙලා මම මරණයට වෙලා මට ඇති වෙලා තියෙන්නේ දුක්ඛය. එතකොට මං කියනවා මට ඕනි ජාතිය මට ඇති වෙලා තියෙන්නේ දුක්ඛය. එතකොට මගේ මේකේ වෙන්වීම මගේ මේ වෙන්වීම තියෙනවානේ. දැන් උඩ කොටස දිගටම බලපානවා. ජරාව ව්‍යාධිය මරණය වෙලා දැන් මං කියනවා මගේ ප්‍රිය දේ මං වෙන් වුණා. මම මැරිලත් කියන්නේ ඕකනේ. මැරිලා මනුමේ කායකින් ඉඳලත් කියන්නේ ඕකයි. මම මේකෙන් වෙන් වුණා කියන්නේ. ඊළඟට ජරාවයි දෝමනස්සයයි ස්පර්ශ වෙනව නම් මට මොකද්ද තියෙන්නේ? ජරාව මම කැමති දෙයක්ද? මම ජරාවට කැමති පුද්ගලයෙක් නෙමෙයි. කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා මගේ කෙස් ටික පැහිලා තියෙනවා, තට්ටි ගිහිල්ලා තියෙනවා, ඇඟ රැලි වැටලා තියෙනවා, මම දකින්න කැමතිද? නැහැ. මට දෝමනස්ස ස්වභාවයක් තියෙනව නම් මම ඒකට සතුටුද? නැහැ. එතකොට දැන් මම කියනවා අප්‍රියන් හා සම්ප්‍රයෝගේ අප්‍රිය දේවල් තමයි මම කණ්ණාඩියට යන්නේ. ඒකනේ වයසක කට්ටිය වැඩිපුර කණ්ණාඩි ඉස්සරහට ඉන්නේ නැත්තේ. ගිය ගමන් ඒගොල්ලෝ යනවා එතනින් අහකට. ඒක දැක්ක ගමන් පේනවා මේ ජරා ශරීරය. ටක් ගාලා යනවා. තරුණෙක් කෙනින් නම් ගිහිල්ලා කොණ්ඩේ හැඩ දාලා මේක පිය දාලා මේව කළා බලබලා ඉන්න පුළුවන් එයාට. වයසක කට්ටිය බොහොම ඉක්මනින් එතනින් යනවා. මොකද්ද මේක බලබලා ඉන්නවන්නේ කියන්නේ. ඉතින් බලාගෙන ඉන්නවා නම් තව ඉන්න කට්ටියත් ඉන්නවා ඇති මම හොදන්නේ නැහැ. බලුවාම උඟ දිනේ කොයි විදිහයි කරන්නේ. ප්‍රඥාව පොඩ්ඩක් හරි තියෙනවනම් වැඩි වෙලා ඉන්නේ නැහැ. එතකොට ජරා දෝමනස්සෙන් අප්‍රිය සම්පයෝග. එතකොට ඕගලන්ට පේනවා මෙතන මේ විදිහටත් මේ පටිච්චසමුප්පන්න ධර්මයේ මේක යනවා. මේක උඩ භාවනා කරන්න පුළුවන්. මේක වැඩි මේ කොටස ගැනම භාවනා කරන්න පුළුවන් කැමති නම්. එතකොට දැන් ඇත්තම කියනවා නම් කෙටියෙන් මතක තියාගන්න. මේක ඔක්කොම ධර්ම කාරණා බැරි නම් පස්සේ පොඩ පොඩ මේක ඉගෙන ගන්න. කෙටියෙන් මතක තියාගන්න මේකේ ප්‍රතිඵලය. ජාත් කබලිකාර ආහාරය මට ඇති වෙන්නේ මේ රාග සල්ලේ නම් අමතක කරන්න එපා. සල්ලේ ඇති වෙලා එතකොට කාරණා දෙකයි. තුන්වෙනි කාරණාව මම ඉපදෙන ඡන්දයෙන් අගතියට ගිහිල්ලා මට තියෙන්නේ දුක්ඛය. එතකොට මං කර්මු දෙකක් මතක තියාගන්න ඕන නම් මං කල්පනා කරන්නේ ජාතිය මේක කබලිකාර ආහාරය හේතු කොටගෙන මට ඇති වෙන්නේ දුක්ඛය. එතකොට කර්මු දෙකයි මට මතක තියාගන්න තියෙන්නේ. ඊළඟට මං කල්පනා කරනවා මේ දුක්ඛය තමයි මට ස්පර්ශ වෙන්නේ. ඒ දුක්ඛය ස්පර්ශ වෙලා මට ලැබෙන්නේ දෝමනස්සය. ඒ දෝමනස්ස ස්වභාවය තමයි මගේ සංඥාවේ තියෙන්නේ. ඒ සංඥාවේ මේ මනෝ සංකේතන ආහාරයෙන් මට ඇති වෙන්නේ ශෝකය. එතකොට එතන අපිට ඒ පාරටත් කාරණා දෙකක් තියෙනවා. මනෝ සංකේතන ආහාරයෙන් මට ලැබෙන්නේ ශෝකය. ඒ කියන්නේ සංඥාවේ තිබුණේ දෝමනස්ස ස්වභාවය අර ඉස්සෙල්ලා එක අමතක කරන්න එපා. කබලිකාර ආහාරයෙන් ඇති වුණා දුක්ඛය. ඒ දුක්ඛය තමයි මට ස්පර්ශ වෙන්නේ. ඒ දුක්ඛය ස්පර්ශ වෙලා මට ලැබෙන්නේ දෝමනස්සය. දෝමනස්සය සංඥාවේ තියෙන දෝමනස්ස ස්වභාවය. ඒ නිසා මට ලැබෙන මගේ සංස්කාරයේ තියෙන ශෝක කරන ස්වභාවය. ශෝක කරන ස්වභාවයෙන් යුතු සංස්කාරයෙන් හදන විඥානයක මට ප්‍රතිඵලයේ පරිදේවය. එතකොට මෙතන මේ චෛතසික කොටස වශයෙන් දුක්ඛ දෝමනස ශෝක පරිදේවයේ කොටස, ඒ කියන්නේ මෙතන කායිකෝ තියෙන දැනෙන දුක්ඛය තියෙනවා, දෝමනසය මනසින් දැනෙනවා, ශෝක පරිදේව කියනකොට වචී සංකාර වෙනවා. වෙනවද අපි සංකාර තුනක් ගැන කතා කරනවා කියලා. කාය සංස්කාර එකයි වචී මනෝ සංස්කාර දෝමනස්සේ ශෝක පරිදේව කියනකොට වචී සංකාර වචන පිට කරනවානේ ශෝක කරමින් වචන පිට කරනවා හඬා වැළපෙනවා වචන පිට කරනවා නේද එතකොට දැන් අපිට පේනවා මේ ආහාර හතරෙන් එහෙනම් මට ඇති වෙලා තියෙන ප්‍රතිඵලය ඕන මොකයි කියන එක කෙටියෙන් භාවනා කරන්න පුළුවන් ඕක මේක දීර්ඝ වශයෙන් භාවනා කරනවා නම් හොඳට කෙනෙකුට යන්න පුළුවන් වාක් එතැවි ඒකට දැනගන්න ඕන ඒතර අඩු වශයෙන් මේ කාරණා ටික මතක තියා ගන්නවා නම් පුදුමාකාර විදිහට සමාධියක් ගන්න පුළුවන් මේක හේතු කොටගෙන බොවනට පොඩි ප්‍රශ්නයක් ඇති වේවි මොකද අර කාරණා ගොඩක් අහලා හින්දා මේවා කරකෙන්න ගන්නවා හැබැයි මේ හතර විතරක් හොඳට භාවනාවට يعني භාවිතා කරනවා නම් මේ කෙනෙකුට බොහොම ඉහළට යන්න පුළුවන් හැබැයි අපි කුතුහලය තියෙනවා ඒ කුතුහලය නිසා මේකේ අර කස්සෙන් ආපහු ගිහිල්ලා බලනවා මට මේක මාස්ටර් කරන්න ඕනි ඉගෙන ගන්න ඕනි ඉගෙන ගැනීම පුරුදු කරලා තියෙනවානේ ඒක නිසා ඒක හොඳයි ඒ කියන්නේ භාවනාව මේ විදිහට බලලා ගෙනහිල්ලා කෙටියෙන් භාවනා කරනකොට මේනවා මම කියනවා මම මේ විදිහට භාවනා කරනකොට ඔය අරියට මොකද ගිහිල්ලා මේක එනවා නේද මේ හතර ආපු ගමන් පුදුම සමාධියක් තියෙනවා දුක්ඛ මෙනෙහි කිරීමෙන් සමාධිය ඇති වෙන්නේ ද සමාධියක් ඇති වෙනවා මේක බලන්න බලන්න එතකොට අපිට කරන්න තියෙන හැමනම් දැන් අපි පුළුවන් නේද මිනිත්තු පැය භාගයක් භාවනා කරන්න මෙහෙමම